ගෞරවනීය ස්වාමීන් වහන්ස, ගෞරවනීය මෑණිවරුනි, ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ නිසරණේ පවත්වන 199 වන භාවනා වැඩසටහනේ පළවෙනි ධර්ම සාකච්ඡා වාරය සඳහායි අපි සූදානම් වෙන්නේ. ඒ සඳහා මුලපිරීමක් වශයෙන් සියලු දෙනාම එකතු වෙලා নমස්කාරය කියමු. සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සත්සත්. ඉතින් මම හිතන්නේ අපිට ලිඛිත ප්‍රශ්න කීපයක් ලැබිලා තියෙනවා. ඉතින් අපි එහෙමනම් ලිඛිත ප්‍රශ්න වලින් සාකච්ඡාව පටන් ගමු.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. කමිටහන් ප්‍රශ්න හතරක් ලැබිලා තියෙනවා.
හොඳයි.
ගොඩක් ආධුනිකයයි ඉන්න නිසා මම හිතන්නේ අඩුවෙන් අද ප්‍රශ්න ලැබිලා තින්නේ.
හොඳයි.
පළවෙනි ප්‍රශ්නය තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්ස, මා නිස්සරණ වනේ දෙවන වතාවට වැඩසටහනට සහභාගි වෙමි. පරයන්ක භාවනාව. ස්වාමින් වහන්ස, මා මීට පෙර අවස්ථාවල පරයන්ක භාවනාව වරහන් ඇතුලේ ආනාපාන සති භාවනාව හොඳින් ප්‍රගුණ කළෙමි. හොඳින් ආශාස ප්‍රසවාස කෙරෙහි සිහිය පිහිටුවා භාවනා කළෙමි. එක් එක් අවස්ථාවල ආශාස ප්‍රසවාස කළද හුස්ම ස්පර්ශ වන තැන නොදෙනී ගියේය. දැන් මට ආශාස ප්‍රසවාස ස්පර්ශ වන තැන දැනෙන්නේ නැහැ. නමුත් මට දැනෙනවා මම ආයාසයෙන් ආශාස ප්‍රසවාස කරන බව. නාසිකාග්‍රේ තුල සිහිය පිහිටුවත් ආශාස ප්‍රසවාස කරනා විට උදරයේ දෙසටම සිත යනවා. උදරයේ පිම්බෙන හැකිලෙන ආකාරය දැනෙනවා. එවිට ලොකු වෙහෙසක් කයට දැනෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්ස, ඔබ වහන්සේගෙන් කරුණාවෙන් යුතුව උපදේශක් පතමි. ඔබ වහන්සේ කරගෙන යන ශාසනික කටයුතු සුවසේ කරන්නට නිරෝගී සුවය දීර්ඝායුෂ ධර්ම අවබෝධය ලැබේවා.
සේම වේවා. මේක කියලා තියෙන විදිහට, ඒ කියන්නේ අපි ආනාපාන සති භාවනාවේ යෙදෙනකොට ටික ටික හුස්ම රැල්ලේ සියුම් වීමක් සිද්ධ වෙනවා. ඒකකින් ගතකින් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ, මොකද හුස්ම රැල්ලේ එක්තරා අන්දමක විපරිණාමයක් සිද්ධ වෙනවා. මොකද අපිට මුලදී හුස්ම රැල්ල වැටහෙන්නේ නැහැ අපේ සතිය දියුණු නැති නිසා. නමුත් ටික ටික සතිය දියුණු වෙන්න හොඳට හුස්ම රැල්ල ප්‍රකට වෙන්න පටන් ගන්නවා. අපි හිතමු හොඳට ආශ්වාසයක් කියලා දැනගන්නවා, ප්‍රශ්වාසයක් කියලා දැනගන්නවා. ඊළඟට අපි ඕක හොඳට කරගන්න පුළුවන් වුණාට පස්සේ අපිට මොකක් අසාර්ථක නම් ඔන්න අපිට ඕනම් මෙනෙහි කිරීමක් කරන්න පුළුවන්. ආශ්වාසයක් ප්‍රශ්වාසයක් කියලා මෙනෙහි කිරීමකුත් කරන්න පුළුවන්. මේ ඔක්කොම උපක්‍රම හරහා ඔන්න අපිට පුළුවන් වෙනවා ආශ්වාසයක් ප්‍රශ්වාසයක් හොඳට හඳුනගන්න. ඒකේ විස්තර බලා ගන්න. අපි තුමු ආශ්වාසයක් ඔන්න සිසිල්, ප්‍රශ්වාසයක් කුණුසුම්, එහෙම නැත්නම් ආශ්වාසයක් එක නාස්පුඩුවකින් ඇතුළු වෙනවා, ප්‍රශ්වාසයක් වෙනත් නාස්පුඩුවකින් ඇතුළු වෙනවා. ආශ්වාසයක් නම් ඇතුළට ස්පර්ශයක් සිද්ධ වෙනවා, ප්‍රශ්වාසයක් නම් පිටතට ස්පර්ශයක් සිද්ධ වෙනවා. ඔන්න වගේ යම් යම් වෙනස්කම් හරහා අපිට පුළුවන්කම ලැබෙනවා මේ ආශ්වාසය ප්‍රශ්වාසය වෙන් කළ හඳුනගන්න. ඊළඟට ඕක දිගට වර්ධනය කරනකොට තමයි අපිට හැකියාව හම්බ වෙන්නේ මේකේ තියෙන සියුම් සියුම් ලක්ෂණ දැක ගන්න. ඒ කියන්නේ ආශ්වාසය, ඒක දැන් අපිට මුලදී තේරෙන්නේ ආශ්වාසයක් ප්‍රශ්වාසයක් අතර තියෙන වෙනස්කම්. නමුත් හිතේ සතිමත් භාවයේ තව තව වර්ධනය වෙන්න හිතේ සම්පජඤ්ඤයේ හොඳට දියුණු වෙන්න ඔන්න මේ ළඟ තියෙන ආශ්වාස දෙකක් පවා එකිනෙකට සමාන නැහැ කියලා තේරෙන්න පුළුවන්. නැත්නම් ළඟ තියෙන ප්‍රශ්වාස දෙකක් පවා එකිනෙකට 100%ක් සමාන නැහැ කියලා තේරෙන්න පුළුවන්. ඒ කියන්නේ අපේ හිත තව තව දැන් ඔන්න සියුම් වෙනවා, සතිය දියුණු වෙනවා, ඒක පැත්තකින් මේ අවධානය වැඩි වෙනවා, සතිය සමාධිමත් භාවය වර්ධනය වෙනවා. ඉතින් ඔහොම ගිහාට පස්සේ තමයි දැන් මේ කියන අත්දැකීම ලැබෙන්නේ. ඒ කියන්නේ හොඳට මේ හුස්ම තව තව සංසිඳෙනවා. දැන් අපිට තේරෙන්නේ නැහැ මේක හුස්ම ගන්නවද කියලාවත්. ඒ තරමට ඔන්න හුස්ම සියුම් වෙලා. දැන් සියුම් වුණාට පස්සේ මේ තත්ත්වය පවත්වන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් බලන්න ඕනේ. ඒ කියන්නේ හොඳට දැන් හුස්ම රැල්ල සංසිඳලා තියෙනවා. ඒ සංසිඳිත ස්වභාවය තුළ අපි නිකන් ඉන්නවා. බුදුහාමුදුරුවෝ තේ ඔය මට්ටමට කියනවා පස්සම් බයං කාය සංඛාරං අස්ස සිස්සාමිති සික්කති කියලා. දැන් මේ හොඳට ආස්වාස ප්‍රස්වාසයේ සමනය වෙලා හොඳට තැම්පත් වෙලා තියෙන්නේ. අපි මේ වෙලාවේදී හයියෙන් හුස්ම ගන්න ගියොත් ඒත් වැරදි. බලෙන් හුස්ම ගන්න ගියොත් ඒත් වැරදි. කියන්නේ අපි හිතුවොත් මෙතනදී සිද්ධ වෙන්නේ මේ එක පැත්තකින් අපේ සතිය නැතිවීමක් නැත්නම් සතිය අඩපණ වීමක් කියලා, ඒකත් වැරදි. ඒක නෙමෙයි ඇත්තටම සිද්ධ වෙන්නේ. දැන් මේ අපි හොඳට අවධානයෙන් ඉඳීම හරහා මේ ආස්වාසයට ප්‍රස්වාසයට හොඳටම අවධානයෙන් ඉඳීපහරහා මේ හුස්ම රැල්ලේම සිද්ධ වෙනවා යම්කිසි විපරිණාමයක්. අපේ මේ බලන සතිමත් භාවයේ සිද්ධ වෙනවා යම්කිසි විපරිණාමයක්. අරමුණ සියුම් භාවයකටපත් වෙනවා. අරමුණ එන්නෙන්න සූක්ෂම වෙනවා. එතකොට අපේ අපේ අපි තුලත් හොඳ සියුම් භාවයක්, සතියේ හොඳ තියුණු භාවයක් තියෙන්න ඕනේ. මෙන්න මේ සියුම් අරමුණ හඳුනගන්න. සියුම් අරමුණ අපේ සතියට හසු කරගන්න. ඉතින් අපිට සමහරවිට උතන වෙන ප්‍රශ්නයක් තමයි සමහරවිට අපිට නිින්ද යනවා. මොකද මේ අරමුණේ දැන් ඉතාලම සියුම් දැනෙන්නේ නැති තරම්. ඉතින් හුඟක් දෙනේ මේ හරියට එනකොට සමහරවිට නිින්ද යන්න ඉඩ තියෙනවා. හැබැයි නැවත නැවත උත්සාහත් කරන්න උත්සාහත් වෙන්න ඕනේ කොහොමද මම මේ අවදිමත් භාවයකින් මේ தත්ත්වේ නිරීක්ෂණය කරන්නේ. හොඳ හිතේ අවදියක් තියාගෙන මේ සත්‍යේ නිරීක්ෂණය කරන්න ඕනේ. හිත නිින්දර වට ගන්නේ නැතුව. ඒ වගේමයි හයියෙන් හුස්ම ගන්න යන්නෙත් නැතුව. අපි තෝ මෙනෙහි කිරීමක් අහරමේ ඒ වගේ දේවල් කරන්නෙත් නැතුව. දැන් මේ තැම්පත් වෙච්ච භාවය තුලම තැම්පත් වෙච්ච හුස්ම රැල්ල තුලම අවදියෙන් ඉන්න අපි උත්සාහත් වෙන්න ඕනේ. ඒක ඉතින් පුරුදු කිරීම හරහා පුහුණුව හරහාම තමයි සිද්ධ වෙන්නේ. ටික ටික ඉතින් ඔන්න පුහුණු කරගෙන යනකොට ඔන්න කෙනෙකුට හැකියාව හම්බ වෙනවා. හිතේ ඒකාග්‍රතාවයක් එක්ක සමාධිමත් භාවයක් එක්ක අපි ඉන්නවා. ඉන්නකොට අන්න මේ හුස්ම රැල්ල සම්පූර්ණයෙන්ම සංසිඳලා. නිකන් ඇතුව නැතුව වගේ. ওই தත්ත්වයේ ඉන්නකොට අපි හිතමු ඉබේටම වගේ හිත මේ පිම්බීමක් හැකිලීමක් දිහා බලන්න යනවනම් ඒක හැබැයි වරදක් නැහැ. මොකද දැන් අපිට දැන් ක්‍රමානුකූලව සිද්ධ වෙලා තියෙන්නේ මෙතන මේ පිම්බීමක් හැකිලීමක් බලනවා කියන්නෙම දැන් හිත එකතකින් මේ ධාතු මනසිකාරයක් පැත්තට යොමු වෙලා තියෙනවා. ඒ නිසා මේක කරදරයක් කරගන්න නැතුව දැන් තියෙන්නේ දැන් ආස්වාස ප්‍රස්වාසයේ මෙතෙක් කාලයක් හිටියා නාසිකාග්‍රේ අපේ සිහිය රැඳෙව්වා. දැන් එතනින් අපිට එකඟතාවය හැදිලා තියෙනවා. ඊට පස්සේ දැන් මේ හිත විසින්ම දැන් ඊළඟට මේ දැන් ප්‍රකට වෙලා තියෙන පිම්බීම හැකිලීම එතන තියෙනවා යම් කිසි දෙයක් ඉගෙන ගන්න. මෙතන දැන් පිම්බීමක් හැකිලීමක් කියන සංඥාවෙන් වෙනුවට මෙතන ගන්න මොකද්ද දැනීමක් තියෙනවා. මෙතන ඇතිවීමක් නැතිවීමක් තියෙනවා. එහෙම නැත්නම් චලනයක් තියෙනවා. ඉස්සරහට චලනයක් පස්සට චලනයක් තියෙනවා. නැත්නම් තදවීමක් තියෙනවා. නැත්නම් ලිහිල් වීමක් තියෙනවා. අපිටම ඉස්සරහට චලනය සිද්ධ වෙනකොට තදවීමක් වශයෙන් දැනෙනවා. ආපස්සට ගමනේදී නම් ඉහිල්වීමක් වශයෙන් දැනෙනවා. මෙන්න මේ වගේ පොඩ්ඩක් අර ආනාපාන සතියට වඩා තව ටිකක් ධාතු ගුණ පැත්තකින් මේ දැන තේරුම් ගන්න බලන්න. එතකොට අපි ක්‍රමානුකූලව දැන් ආනාපාන සතියෙන් හොඳට අපේ අවධානය තියුණු කරගත්තා. වමනා කරන සතිමත් භාවය හදාගත්තා, ඒකාග්‍රතාවය හදාගත්තා. අන්න ඒ ඒකාග්‍රතාවය දැන් අපි පාවිච්චි කරනවා අපේ මේ කය පුරා දැනෙන විවිධාකාර දේවල් නිරීක්ෂණය කිරීම සඳහා. දැන් එතෙන්ට පාරක් විවෘත වෙලා තියෙන්නේ. ඒ නිසා ඒක පොඩ්ඩක් නිරීක්ෂණය කරන්න පටන් ගන්න. හැබැයි එතකොට අර මතක් කරලා තියෙනා වගේ පොඩි වෙහෙසක් දැනෙනවා. මොකද දැන් මේ තියෙන අරමුණක්, මේ අරමුණ දැන් නිරන්තරයෙන් වෙනස් වෙනවා. එතන ඇතුවීම නැතිවීම ස්වභාවයන් තියෙනවා. ඒ වගේමයි විවිධාකාර ධාතු ලක්ෂණ තියෙනවා මෙතන. මේවා දැකගනිද්දී යම් වෙහෙසක් දැනෙනවා. ඒක ඉතින් අපිට විවසගෙන යන්න වෙනවා. මෙතන කියන්නේ වෙහෙස දැනීම කියන එක ඒක අතකින් මේකේ තියෙන මේ දුකේ ස්වභාවය. පීලනාර්ථය කියලා නැත්නම් පීලනට්ටෝ කියලා කියනවා. ඉතින් මේවා දැන ගැනීම අත්‍යවශ්‍යයි. අපි මේ දකින දේවල් වල නැත්නම් අපේ හිත අරමුණු කරන අරමුණු වල තියෙන මෙන්න මේ පීලන පෙළන ස්වභාවය, මේකේ තියෙන රළු ස්වභාවය, නැත්නම් මේකේ තියෙන ඇතිවීම නැතිවීම ස්වභාවය, මේ ඔක්කොම අපේ හිතට පෙන්ලා දෙන්න අත්‍යවශ්‍යයි. ඒ නිසා අපි අර ඊටාම සංසිඳිච්ච හුස්ම රැල්ලක නිකන් සමාධිමත් භාවයෙන් ඉන්නා වගේ සුවයක් දැන් මේ කායික වශයෙන් දැනෙන විවිධාකාර අරමුණු නිරීක්ෂණය කරද්දී අපිට දැනෙන්නේ නැහැ. ඒක හැමමම තමයි. හැබැයි මේ දේ බලන්නේ නැතුව හිතේ ප්‍රඥාව වර්ධනය වෙන්නෙත් නැහැ. ඒ නිසා මේ දේ බලන්න දැන් පටන් ගන්න. සදා හොඳට අපි මේ දැන් ඇතිවීම නැතිවීම ස්වභාවයක් වශයෙන් නැත්නම් ඇතිවීම මේ චලනයක් වශයෙන් නැත්නම් රළු බවක් එහෙම නැත්නම් ඉහිල්වීමක් තදවීමක් වශයෙන් මේ මොන ආකාරයකට වුණත් කමක් නැහැ. දැන් ඔන්න මේ පිම්බීමක් හැකිලීමක් දිහා බලාගෙන ඉන්නවා. සමහරවිට ඒක නැතිලා ගිහිල්ලා කායික වශයෙන් වෙනත් දේවල් දැනෙන්නත් පුළුවන්. ඒවා වුණත් ප්‍රශ්නයක් නැහැ. දැන් ඔතනින් තවත් වෙන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි අපි මේක දිහා බලන් ඉන්නකොට ඔන්න අර හිතේ පුරුද්දට ආනාපාන සතියට යන්න ඉඩ තියෙනවා ආයිත්. නැත්තං ඒ නාසිකාග්‍රේ ප්‍රදේශයට ආයිත් හිත යොමු වෙන්න ඉඩ තියෙනවා. එතෙන්ට ගියලා දැන් තේරුමක් නැහැ. දැන් තියෙන්නේ ඔන්න අලුත් අරමුණක්. දැන් එහෙනම් ආයිත් හිත ගෙනල්ලා මේ පටන් ගත්ත අලුත් අරමුණේ නැත්තම් මේ පටන් ගත්ත ඇතේම් නැතිම් ස්වභාවයේ නැත්තම් පිම්බීමක් හැකිලීමක් කියන ස්වභාවයේ, තදවීමක් ඉහිල්වීමක් කියන ස්වභාවයේ මෙන්න මේ ස්වභාවයම නැවත නැවත පවත්වන්න. එතකොට අන්න මේ අලුත්ෙන් ආපු අරමුණේ අන්න විවිධාකාර අලුත් ධාතු ලක්ෂණ මතුවෙන්න ගන්නවා. නිසා වෙලා තියෙන සිදුවීම නිවැරදි, ඒක ගාන්න භවනාවෙන් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒක ගැන තේරුම් අරගෙන ඉදිරියට යන්නයි තියෙන්නේ.
ඊළඟ ප්‍රශ්නය, ඔක්තෝබර් අග දක්වා භාවනා වැඩසටහනට සහභාගී වුණෙමි. එෙහිදී ලද උපතිස් පරිදි ආනාපානය විනාඩි 10ක් පමණ කර ධාතු මනසිකාර භාවනාව වැඩි වෙමි. මෙහිදී මට බිය, ත්‍රාසය, පුදුමය ආදී හැඟීම් ඇතිවන සුළු අත්දැකීම් තුනක් ලැබුණා. මගේ හිස හිරිවැටෙනවා වගේ තදවීමක්ද හිස හරහා විදුලි ධාරා ගමන් කරන්නාක් මෙන්ද දැනීම. දෙවෙනි එක, ශරීරයේ වම්පස කොටස විශේෂයෙන්ම උදර ප්‍රදේශය එක්වරටම දැඟලීමක් වගේ දෙයක් දැනීම. මට තේරුණේ දරණ ගසාගෙන සිටි සර්පයෙකු එකවරම දරණ ඉවත් කොට යන්නට හදනවා වගේ. මේට මා අතිශයින්ම බිය වුණා. තුන්වෙනි එක, ශරීරයේ දකුණු පස මුළුමනින්ම තෙමී සීතල වී ඇති බවක් දැනුණා. මා භාවනාවෙන් නැගිට විමසා බැලුවා එවැන්නක් සිදුවී නැත. මේ අත්දැකීම් මොනවාද? මගේ භාවනා කරන ක්‍රමේ වරදක්ද? මට අනුකම්පාවෙන් නිසි උපදෙස් ලබා දෙන සීක්වා. ඔබ වහන්සේට පතන බෝධියකින් උතුම් වූ නිවනම පසක් වේවා.
මේ ඇත්තටම මේ වෙලා තියෙන සිදුවීම් නම් කිසිම වරදක් නැහැ. ඕවම තමයි තියෙන ධාතු ලක්ෂණ කියලා කියන්නේ. ඉතින් මතන ධාතුන්ගේ විවිධාකාර නිරූපණය වීම, එහෙම නැත්නම් ධාතුන්ගේ ලක්ෂණ ගැන අපිට තියෙන අනවබෝධයෙන්දයි ඔතන ඇත්තටම අපිට බියක් ඇති වෙලා තියෙන්නේ. ඇත්තටම පටවි ධාතුවේ තියෙන ලක්ෂණ හයක් සාමාන්‍යයෙන් දැනගන්න පුළුවන්. එකක් තමයි තද ගතිය, අනිත් එක තමයි මුරුදු ගතිය. දැන් මේකේ කියන්නේ පැති දෙකක් තියෙනවා. එක පැත්තක් ලහු පැත්ත, අනිත් පැත්ත ගොරෝසු පැත්ත අපි කියලා සාමාන්‍යයෙන් කියනවා, බර පැත්ත කියලා කියනවා. එතකොට පටවි ධාතුවේ තියෙනවා තද ගතිය, මුරුදු ගතිය. ඊළඟට බර ගතිය, සැහැල්ලු ගතිය. ඊළඟට ගොරෝසු ගතිය, සිනිඳු ගතිය. එතකොට මේ ලක්ෂණ කොහේ හරි අපිට දැනෙනවා නම් ඒ කියන්නේ ඔන්න එතන පටවි ධාතුව නිරූපණය වෙලා තියෙනවා. නැත්නම් එතන පටවි ධාතුවේ ලක්ෂණ තමයි එතන තියෙන්නේ. හිතන්න දැන් අපි මේ කෝපය අල්ලනවා. කෝපය අල්ලද්දී අපිට මෙතන තද ගතියක් දැනෙනවා. මේ තද ගතිය කියන්නේ පටවි ධාතුවේ ලක්ෂණයක්. ඊළඟට ඒකම අපිට නිකන් පොඩ්ඩක් අනිත් පැත්තට බලනකොට එතන සිනිඳු ගතියක් තියෙනවා. සිනිඳු ගතිය කියන්නේ පටවි ධාතුවේ ලක්ෂණයක්. ඒ වගේම කෝපෙට බරක් තියෙනවා. ඒ බර කියන්නේ ඔන්න පටවි ධාතුවේ ලක්ෂණයක්. ඒතර මෙන්න මේ ලක්ෂණ කොහේ හරි තියෙනවා නම් අන්න එතන තියෙනවා පටවි ධාතුව. ඒතර අපි මේ හොඳට එකඟ වෙච්ච හිතින් අපේ කය දිහා බලනකොට මේ මොකක් හෝ ලක්ෂණයක් අපිට වැටහෙනවා නම් අට සතුට වෙන්න තියෙන්නේ ආ දැන් මේ පටවි ධාතුවේ ලක්ෂණ මට තේරෙනවා. පටවි ධාතුවේ ලක්ෂණ මට හොඳින් වටහා ගන්න පුළුවන් කියලා සතුට වෙන්න පුළුවන්. ඊළඟට ඔන්න අපිටම ආපෝ ධාතුව. ආපෝ ධාතුවේ තියෙන වැగిරෙන ගතිය. දැන් මේක ඇතුලේ ඔන්න අපිටම මේ තේ එකක් තියෙනවා. තේ එකේ තියෙන වැగిරෙන ගතිය. මේක දැන් හැදුවොත් එහෙම මේක වැක්කිරලා යනවා. වැగిරෙනවා. ගලන ස්වභාවයක් තියෙනවා. ඉතින් මේ ගලන ස්වභාවය, වැగిරෙන ස්වභාවය කියන්නේ ආපෝ ධාතුවේ ලක්ෂණය. ඊට අමතරව වතුර වලින් කරන තව එකක් තමයි මේ නිකන් පිඬු කරන ගතිය. මේ කියන්නේ අපිටම සිමෙන්ති කුඩු ගොඩකට වතුර ටිකක් වක් කළා කලවම් කරලා තිබ්බොත් ඒක ගුලියක් වශයෙන් නැත්නම් එක පිඬක් වශයෙන් එක ඒක රාශිය වෙනවා. අන්න එතන තියෙන්නේ ඔන්න ආයෙත් ආපෝ ධාතුවේ ආබන්දන ලක්ෂණය කියලා කියනවා. එකට එකතු කරන ලක්ෂණ. ඉතින් කොහේ හරි එතකොට මෙන්න මේ ලක්ෂණ ටික පෙන්눔 කරනවා නම්, ඒ කියන්නේ වැగిරෙන ගතියක්, ගලන ගතියක්, කොහේ හරි නැත්නම් තෙත් ගතියක් කොහේ හරි පෙන්눔 කරනවා නම් අන්න ඒ කියන්නේ ආපෝ ධාතුව. ඊළඟ මේ අර විදිහට මොනවා හරි දේවල් හොඳට එකතු කළා, එකට රොක් කළා, විසිරෙන්න නොදී පවත්වනවා නම් ඒ තියෙන්නේ ආපෝ ධාතුවේ ලක්ෂණය. අපි කය තුළට අපි අවධානය යොමු කරද්දී ඔය ලක්ෂණ අපිට කොහේ හරි වැටහෙනවා නම් අපි තේරුම් ගන්න තියෙනවා මේ ආපෝ ධාතුව නිරූපණය වෙලා තියෙනවා. ඊළඟ අපි තමු තේජෝ ධාතුව ගත්තොත් ඒක තියෙන්නේ උණුසුම සිසිල කියන එක. ඉතින් සරලව කාටත් තේරෙනවා කොහේ හරි අපේ කයට අපි අවධානය යොමු කරනකොට අපි තමු ඔන්න පාදයක් එකට සද වෙලා තියෙන තරක අපි තමු හිත රස්නෙට දැනෙනවා. අන්න තේජෝ ධාතුව එතන තියෙනවා. අපි කොහේ හරි නම් පිච්චෙන්න වගේ ගන්නවා. අන්න එතන තේජෝ ධාතුව තියෙනවා. උණුසුම් ගතියක් දැනෙනවා. අන්න තේජෝ ධාතුව තියෙනවා. කොහේ හරි දැන් මෙතන කියලා තියෙනවා කොහේද මන්ද සිසිල් ගතියක් දැනුණා කියලා. අන්න ඉතින් තේජෝ ධාතුව තමයි මේ නිරූපණය වෙලා තියෙන්නේ. උණුසුම සිසිල නිරූපණය වෙනවා නම් කොහේ හරි අන්න තේජෝ ධාතුවක් එතන තියෙනවා. ඊළඟට වායෝ ධාතුව ගත්තොත් වායෝ ධාතුවේ තියෙන චලනය වෙන ස්වභාවය. අපි දැන් පිම්බීමක් හැකිලීමක් කියන්නේ එතන චලනයක් තියෙනවා. පිම්බීමේදී ඉස්සරහට චලනයක් සිද්ධ වෙනවා, හැකිලීමේදී ආපස්සට චලනයක් සිද්ධ වෙනවා. ඒ චලනය කියන්නේ අන්න වායෝ ධාතුවේ ලක්ෂණය. එහෙම නැත්නම් පිම්බෙන ගතියක් කොහෙද දැන් උන බැලුමකට අපි හුලන්ටයක් දැම්ම එක පිම්බෙනවා. අන්නේ පිම්බෙන ගතිය වායෝ ධාතුවේ ලක්ෂණය. ඉතින් මෙන්න මේ වගේ ලක්ෂණ ටික ඔන්න වායෝ ධාතුවේට අයිති. එතකොට මේ කියන සාමාන්‍යයෙන් මෙතන ලක්ෂණ 12ක් විතර එකතු වෙනවා ඔක්කොම ටික ගත්තාම මේ ලක්ෂණ කොහේ හරි අපිට දැක ගන්න පුළුවන් නම් තේරුම් ගන්න පුළුවන් නම් එකඟ වෙච්ච හිතකින් අපි තේරුම් ගන්න තියෙන අන්න මේ ධාතුන්ගේ ಗುಣ දැන් මට වැටහෙනවා. ධාතුන්ගේ ලක්ෂණ මට දැන් වැටහෙනවා කියලා තමයි තේරුම් ගන්න තියෙන්නේ. ඉතින් දැන් මෙතන මතුවලා තියෙන ලක්ෂණ ටික සම්පූර්ණයෙන්ම ධාතු ලක්ෂණ මතුවලා තියෙන්නේ. ඉතින් අපි හැබැයි ඕවට ටිකක් බය වෙනවා මුලදී. අපි මේ ඉතින් අර භූතයෝ කියලාත් කියනවනේ මේ හතර මහා ධාතුන්ට මහා භූතයෝ කියලා කියනවා. ඉතින් ඔය භූතයෝ කියලා දැන් ඔහොම බය වෙන්නත් පුළුවන්. ඉතින් මෙතන මේ භූතයෙන්ගේ ප්‍රශ්නයක් නැහැ. මෙතන තියෙන ධාතුන්ගේ ස්වභාවයක් තියෙනවා. ධාතුන් කියන එකේ වචනෙම තියෙන්නේ කිසිම අපේ පාලනයකින් තොරයි. ඉතින් අපි බලාපොරොත්තු වෙන දේවල් නෙමෙයි අපිට සමහරවිට මේ ධාතුන්ගේ ලක්ෂණ වශයෙන් මතුවෙන්නේ. සමහරවිට අපි බලාපොරොත්තු වෙන්න පුළුවන් අපි කැමති ධාතු ලක්ෂණ. නමුත් ඒව මතුවෙන්නේ නැහැ. ඒ වෙනුවට ධාතුන්ට කැමති ලක්ෂණ ඒගොල්ලෝ පෙන්눔 කරනවා. මොන ධාතුවද මේ හතරෙන් ඉස්සරහට එන්නේ කියන එක ගැන අපිට පාලනයක් නැහැ. ඉස්සරහට එන ස්වභාවය කොච්චර කල් පවතිනවාද කියන එක ගැන අපිට පාලනයක් නැහැ. කොච්චර තීව්‍රතාවයකින් මේක මතුවේද කියන එක ගැන අපිට පාලනයක් නැහැ. ඉතින් මේ විදිහට පුළුවන් තරම් මේ ධාතු ලක්ෂණ නිරීක්ෂණය කරන්න අපිට වැටහෙන්නේ මෙන්න මේ වගේ ස්වභාවයක්. ඊළඟට ඒ නිරූපණය වෙච්ච ධාතු ලක්ෂණයත් අපි හිතනවා ඔන්න වැඩි වෙලාවක් තියෙයි කියලා සමහරවිට බලනකොටම ඒක නැති වෙලා. අපි හිතනවා සමහරවිට ටික වෙලාවක් මේ තියේවි මේක මට බලා ගන්න කියලා. හැබැයි අපි අවධානය යමුනත් එක්කම ඒක නැති වෙලා ගිහිල්ලා නැත්නම් නොපෙනී ගිහිල්ලා. අන්නේ තරමට මේවා ඇති වෙන නැති වෙන ස්වභාවයක්ත් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ මේ ධාතු ලක්ෂණ පුළුවන් තරම් නිරීක්ෂණය කරන්න දැන් ඒවා පෙන්눔 කරන්න පටන් ගන්න තියෙනවා. මේවට බය වෙන්න එපා. මේවා يعني කය නිරූපණය වෙනවා. ඒ කියන්නේ කය මේ සම්පූර්ණයෙන්ම හැදිලා තියෙන ධාතු හතරකින්. කය විතරක් නෙමෙයි මේ එළියේ තියෙන හැම දෙයක්මත් විශේෂයෙන්ම භෞතික මුළු ලෝකයම හැදිලා තියෙන්නේ මෙන්න මේ සතර මහා ධාතුකින්. එතකොට අපි මේ අපේ කයේ තියෙන ධාතු ලක්ෂණ අපි දකින්න එතකොට අපිට සෑහෙන අවබෝධයක් ප්‍රඥාවක් වර්ධනය වෙනවා. දැන් මේක මේ මම කියලා හිතාගෙන හිටියට මේක මගේ කය කියලා හිතන් හිටියට මම හරි ලස්සනයි කියලා හිතන් හිටියට මම උසයි මම මහතයි මම මිටි ආහාර මේ අපි කියන් හිතන් හිටියට මෙතන තියෙන්නේ හුදු ධාතු හතරක සංකලනයක් පමණයි. ධාතු හතරක එකතුවක් පිඬුවීමක් පමණයි. ඒ தත්ත්වය තමයි අන්නේ ප්‍රඥාව තමයි මේ ධාතු මනසිකාරය හරහා දියුණු වෙන්නේ. ඒත් ඒක වටහා ගන්නකම් ඒක හොඳට අපේ හිතට වැටහෙනකම් අපි මේව නැවත නැවත නිරීක්ෂණය කරන්න ඕනේ. ඒ නිසා එක පාරටම ධාතු පොඩ්ඩක් බැලුවා කියලා සතියක් දෙකක් ඕක බැලුවා කියලා ලොකු ප්‍රඥාවක් වර්ධනය වෙන්නේ නැහැ. අපි මේක නැවත නැවත බලන්න ඕනේ. කායේ කායනුපස්සේ විහෙරති. විහෙරති කියන්නේම වාසය කරනවා. ඒ නිසා මේ කයෙහි කායානුව බලමින් ධාතු මනසිකාරය වඩන්න එක ඉරියව්වක් කියලා අවශ්‍ය නැහැ. අපිට ඉඳගෙන මේ ධාතු මනසිකාරය වඩන්නත් පුළුවන්. ඇවිදිනකොට මේ ධාතු මනසිකාරය වඩන්නත් පුළුවන්, හිටගෙන ඉන්නකොට ධාතු මනසිකාරය වඩන්නත් පුළුවන්, සයනය කරනකොට ධාතු මනසිකාරය වඩන්නත් පුළුවන්. ඕනම ඉරියව්වකදී ධාතු මනසිකාරය වඩන්න පුළුවන්. යථා යථාවා කායෝ පනිහිතෝ හොති තථා තථානම් පජානාති. යා ඕනම ආකාරයකදී තිය කය පවත්වනකොට ධාතුසෝ පච්ච වෙක්කති මේ ධාතුන් වශයෙන් දකින්න. ධාතුන් වශයෙන් මේක තේරුම් ගන්න. ඉතින් මේ දේ අපිට කරගන්න පුළුවන් නම් අන්න හොඳ ප්‍රඥාවක් වර්ධනය කරගන්න පුළුවන්. ඉතින් බය වෙන්න නැතුව ඉස්සරහට යන්නයි තියෙන්නේ.
ඊළඟ ප්‍රශ්නය තෙරුවන් සරණයි. අති ගෞරවනීය ස්වාමින් වහන්ස, මම අවුරුදු දෙකක පමණ ආනාපාන සති භාවනාවේ හා සක්මන් භාවනාවේ යෙදෙන යෝගිනියක් වෙමි. සක්මනේදී සක්මන් මළුවේ කෙළවර සිට මම දැන් මෙතන සිටගෙන සිටීමේයි අදිෂ්ඨාන කර සතිය පිහිටුවා දකුණු පස ඇඟිලි තුඩු සෙමින් පෙරට තබමි. වැලි මළුවේ වැලිවල ඇති ගොරෝසු භාවයත්, එහි උණුසුමත්, වැලිවල තෙරපීමත්, ඇඟිලි තුඩු තෙරපි යන ආකාරයත් මට දැනේ. ඒ සමගම විලුඹද වැලි මත තද වෙන ආකාරය මට දැනේ. එම දැනීමත් සමගම වම් පාය එසවි වායුව කපාගෙන ඉදිරියට තල්ලු වී ඇඟිලි තුඩු වැලි මත පතිත වන සැටිත්, එම සැනින්ම විලුඹද වැලි මත තද වෙන සැටිත් වැලිවල තද ගතිය උණුසුම පායට දැනෙන ආකාරය නිරීක්ෂණය කළෙමි. මෙම දැනීම මට ක්ෂණයක් ක්ෂණයක් පාසා ස්කන්ධයන් 15 ඇතිවන නැතිවන ආකාරයත් නිරීක්ෂණය කළෙමි. එම ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම අනුව ලෝභ, ద్వේෂ, මෝහ යන චිත්තයන්ගේ 15 ඒ අනුව සසර භව ගමන සිදුවන ආකාරයේද සිහිපත් කළෙමි. මෙසේ පැයක පමණ සක්මන් කර පර්යංකයට පැමිණෙමි. පර්යංකයේදී මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා අදිටන් කරමින් ඉඳගෙන ඉන්න ඉරියව්ව දෙස සතියෙන් යුතුව නිරීක්ෂණය කෙලෙමි. ක්‍රමයෙන් මගේ සතිය සමාධියට යන ආකාරයේද ආස්වාසය හා ප්‍රස්වාසය මට නොදැනුවත්වම සිදුවන ආකාරයේද මම නිරීක්ෂණය කෙලෙමි. නාසයක හැපෙමින් ආස්වාසය ඇතුල් වන ආකාරයත්, වායුවේ ඇති තෙත බවත්, එහි ඇති දූවිලි අංශු ආදියත් නාසයක හැපීම අනුව එහි ඇති පඨවි ධාතුවේ ස්වභාවයත් නිරීක්ෂණය කළෙමි. ඒ සමගම ආස්වාසයේ ගිය දුරට වඩා මග සිට ප්‍රස්වාසයේ පැමිණෙන ආකාරයත්, එහි ඇති උණුසුමත්, නාසයක හැපෙමින් පිටවි යන ආකාරයත් නිරීක්ෂණය කළෙමි. හුස්ම රැලි 5ක 6ක පමණ මෙසේ නිරීක්ෂණය කළද, ඉතා ඉක්මනින් මගේ කය නොතේරි හුස්ම මත පමණක් මගේ සතිය පවතින ආකාරය මට දැනුනි. හුස්ම රැලි ඇතුල්වන හා පිටවන ආකාරයත් ඊට වැඩි කිසිම විස්තරයක් මට බැලීමට නොහැකි ආකාරයක් මට දැනින. දිගටම පැවති මෙම ස්වභාවය නීරසය. මට හිතුනේ මට නිින්ද ගිය සේකේ. එනිසා වරින් වර ඇස්සර බැලීමද, නැවත නැවත හුස්ම ඇතුල්වීම හා පිටවීමද සිදුවන ආකාරයේද පමණක් මම නිරීක්ෂණය කල හැකි වූයේ. මගේ පර්යන්කේ ස්වභාවය මෙයයි. මට අවශ්‍ය උපදෙස් ලබා දෙන සේක්වා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
මුලින්ම අපි සක්මන ගැන පොඩ්ඩක් කතා කළොත් සක්මනේදී පොඩි වැරද්දක් කරලා තියෙනවා. අර හොඳට මේ දේවල් වටහා ගනිමින් යනකොට මොකක්වත් අපි කියන්නේ හිත ඇතුලෙන් අලුතෙන් හිතන්න යන්න එපා කිසිම දෙයක්. ඒ කියන්නේ අපි හිතමු වම දකුණ වශයෙන් කරගෙන යනවා. කරගෙන යනකොට හොඳට මේ දේවල් වැටහෙනවා. මේ විදාකාර අපි හිතමු මේ ධාතු ගුණම තමයි ඇත්තටම සක්මන් භාවනාවේදී හොඳට හිත වැඩුණාට පස්සේ අරමුණු වෙන්නේ. ඒ කියන්නේ අපි හිතමු වැල්ලේ කකුල තියෙනකොට එතනද අපි හිතමු රළු ගතියක් දැනෙනවා. ඒ රළු ගතිය දිහා හොඳට බලාගෙන ඉන්නවා. රළු ගතිය හොඳින් තේරුම් ගන්නවා. ඊළඟට අපි හිතමු ඊළඟ පාදයේ තියෙනවා එතනත් ඔන්න රළු ගතියක් දැනෙනවා. අපි තුමු අනිත් පාදයේ තියෙනවා එතන අපි තුමු උණුසුම් ගතියක් දැනෙනවා. සිසිල් ගතියක් දැනෙනවා. මේ මොනවා වුණත් ප්‍රශ්නයක් නැහැ. අර කලින් විස්තර කරා වගේ. දැන් මේ ධාතු ලක්ෂණම තමයි සක්මන් භාවනාවේදී හොඳට ටිකක් වර්ධනය වුණාට පස්සේ වැටහෙන්නේ. ඊට පස්සේ ඉතින් ඕක තව එහාට යන්න පුළුවන්. මම කිව්වා දැන් මේකට ටිකක් සමාන්තරව කතා කරනවා නම් ওই ධාතු ලක්ෂණ ටික පේනවා. ඕක ධාතු ලක්ෂණ හොඳින් වටහා ගන්න. මේ විස්තර අපි බලන්නත් උනන්දු වෙන්න ඕනේ. ඒ වැටහීම හරහා තමයි ටික ටික මේ ධාතුන්ට නැත්නම් මේ ධාතු ලක්ෂණ වලට මොකද වෙන්නේ කියලා වැටහෙන්න ගන්න. ඒ කියන්නේ අපි හිතමු තද ගතියක් කියන එක මුලින් තිබුණේ නැහැ. ඔන්න දැන් තද ගතියක් කියලා දෙයක් වැටහෙනවා. තද ගතියක් ඔන්න දැන් ඇති වෙනවා. ඊට පස්සේ ඒක දිගට තියෙන්නෙත් නැහැ. ඒක තද ගතිය කියන්නේ නැතිලා යනවා. අපි හිතමු ඔන්න රළු ගතියක් තියෙනවා. මේ වැල්ලේ රළු ගතියක් තියෙනවා. ඒක අපිට මුලින් වැටහුනේ නැහැ නැත්නම් මුලින් දැනුනේ නැහැ. ඒ ඔන්න රළු ගතිය ඔන්න දැන් හටගත්තා. ඊට පස්සේ ඔන්න සුළු මොහොතයි ඊට පස්සේ ඔන්න එක නැති වුණා. රළු වුණු උණුසුම් ගතියක් තියෙනවා. උණුසුම් ගතියත් මුලින් තිබුණේ නැහැ. ඔන්න උණුසුම් ගතිය දැන් හටගත්තා. ඊට පස්සේ ඒකත් නැති වුණා. ඊළඟට අපිට මුලින් ටයිල් පොලොක වගේ යනවනම් ඔන්න ඒකෙදි ඔන්න තෙත් ගතියක් නැත්නම් අපිට මු සිසිල් ගතියක් දැනෙනවා. ඒකත් මුලින් තිබුණේ නැහැ. අපි ස්පර්ශයත් එක්කම ඔන්න හටගත්තා. තෙත් ගතියක් නැත්නම් සිසිල් ගතියක් දැනෙන්න පටන් ගත්තා. ඒකත් සුළු මොහොතයි ඒකත් නැතිලා ගියා. මේ විතර මේ විවිධාකාර ධාතු ලක්ෂණ තිබුණාට ඒ හැම දෙයකටම පොදු ලක්ෂණ තියෙනවා. මේවා බොහොම ෂණිකයි නැත්නම් බොහොම මේ ඉක්මනට ඇති වෙලා නැතිලා යනවා. මුලින් නොතිබී හටාරගෙන ඊට පස්සේ නැතිලා යනවා. එන්න මේ විදිහට අපිට පොඩ මේක නිරීක්ෂණය කරන්න ක්‍රමානුකූලව අර ඒවට ආවේනික පෞද්ගල ලක්ෂණ අභිභවා ගිහිල්ලා මේකේ තියෙන පොදු ලක්ෂණේ මතුවෙන්න ගන්නවා. ඉතින් මේ පොදු ලක්ෂණේ මතුවෙනකොට අන්න අපි ඒ ගැන හොඳට අවධානයෙන් ඉන්නවා මිසක් අපි දැන් ඔන්න සංසාරය ගැනයි භව ගමන ගැනයි මේවා ගැන අපි අතින් දාලා හිතන්න ගියොත් ඔක්කොම පටලව ගන්නවා. ඒ නිසා මේ යන ක්‍රමේ හොඳටම ලස්සනට මේ ප්‍රතිසමුපාදය පෙන්ලා දෙනවා. හොඳට මෙතන මේ ස්පර්ශයක් නිසා දැනීමක් හටගන්න හැටි පස්සපච්චා වේදනා කියන ස්වභාවය හොඳට මේකේ පෙන්ලා දෙනවා. අපිට තියෙන පුළුවන් තරම් සැහැල්ලු මනසකින් පුළුවන් තරම් ඇතුලේ කතාව සමනය කරගෙන අපි පොතේ දැනුම පොඩ්ඩක් පැත්තකින් තියලා හිතේ සංඥාවන් අඩු කරගෙන පුළුවන් තරම් මේ වෙන දේ දිහා බලාගෙන ඉන්න ඇති. ඒ නිසා බොහොම සංසුන් මනසකින් මේ වෙලාවදී යන්න ඕනේ. අපි දැන් මේ යනකොට යම් යම් වැටහීම් එන්න පුළුවන්. ඒකෙක් වරදක් නැහැ. ඒ කියන්නේ දැන් මෙහෙම කරගෙන යනකොට අපිට සමහරට තේරෙන්න පුළුවන් මෙතන මෙහෙම දෙයක් තියෙන්නේ කියලා වැටහෙන්න පුළුවන්. ඒක කිසි වරදක් නැහැ. හැබැයි එහෙම වැටුණාට පස්සේ ඒක ඔස්සේ දිගට හිත හිතා පොත්වල තිබිච්ච දේවල් කල්පනා කර කර පොත්වල තියෙන කරුණුත් එක්ක තමන්ගේ අත්දැකීම ගලප යන්න ගියොත් සම්පූර්ණයෙන්ම ආයි පාර වර්ධිනවා. මොකද අපිට මේ අර්ශනික වැටහීමක් එතන ආවේ හොඳට අර සංසුම් මනසකින් නිශ්ශබ්ද මනසකින් ඒකාග්‍ර වෙච්ච මනසකින් මේ දේ නිරීක්ෂණය කිරීම හරහායි. නමුත් දැන් ඒ ආපු අවබෝධය ඔස්සේ අපි අවබෝධය හොඳයි ඒක එතනින්ම එහෙම ඉතරහසේ අවසන් කළා. අපිට නැවතත් මේ කර කර හිටිය වැඩේටයි යන්න තියෙන්නේ. ආයෙත් හොඳට සංසුම් මනසකින් මේ දේ නිරීක්ෂණය කරන්නම පටන් ගන්නවා. එතකොට තමයි ඔන්න සමහරවිට ඊට වඩා කලින්ට වඩා තීව්‍ර වැටහීමක් හොඳ වැටහීමක් එන්න ඉඩ තියෙනවා. නමුත් අපි එහෙම කරන්නේ නැතුව අපි අර ආව කලින් ආව පොඩි වැටහීම ඔස්සේ පොතත් එක ගලපන්න ගියොත් පොතේ මෙහෙම තියෙනවා අතන මෙතන තියෙනවා මෙහෙම තියෙනවා කිය කී අපි ඕක ගලපන්න ගියොත් ඔන්න සම්පූර්ණයම පාර වරදිලා යනවා. ඒ නිසා ඔතෙන්දී පරිසංවේතු තැනක් තියෙන්නේ. පුළුවන් තරම් හිත සංසුන් කරගෙන වැඩේ කරන්න. ඒ වගේමයි අර වගේ යම් වැටහීම් ෂණික අවබෝධයක් ආවට පස්සේ ඒක ඒකෙන් පෙන්눔 කරනවා Tamanට යම් ප්‍රඥාවක් අවදි වුණා කියලා. ඊට පස්සේ ඒක ඔස්සේ අතින් දාලා හිතන්න යන්න එපා. උවමනාවෙන් හිතන්න යන්න එපා. එහෙම්ම හිත සමනය කරගෙන නැවතත් මේ කරගෙන ගිය වැඩේ කරගෙන යන්න. ඊළඟට ඉඳගෙන කරන භාවනාව හොඳින් සිද්ධ වෙලා තියෙනවා. ඒක පොඩ්ඩක් හැබැයි මේ ආයි කිව්වනම් හොඳයි.
පරයන්කේදී මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා අතිතන් කරමින් ඉඳගෙන ඉන්න ඉරියව්ව දෙස සතියෙන් යුතුව නිරීක්ෂණය කළෙමි. ක්‍රමයෙන් මගේ සතිය සමාධියට යන ආකාරයේද ආශාසය හා ප්‍රසාසය මට නොදෙනුවත්වම සිදුවන ආකාරයේද මම නිරීක්ෂණය කළෙමි. නාසය අග හැපෙමින් ආශ්වාසය ඇතුල් වෙන ආකාරයත් වායුව ඇති තිත බවත් එහි ඇති දූවිලි අංශු ආදියත් නාසය අග හැපීම අනුව එහි ඇති පටවි ධාතුවේ ස්වභාවයත් නිරීක්ෂණය කළෙමි. ඒ සමගම ආශ්වාසයේ දුරට වඩා මග සිට ප්‍රශ්වාසය පැමිණෙන ආකාරයත් එහි ඇති උණුසුමත් නාසය අග හැපෙමින් පිටවී යන ආකාරයත් නිරීක්ෂණය කළෙමි. හුස්ම රැලි පහක හයක පමණ මෙසේ නිරීක්ෂණය කළද ඉතා ඉක්මනින් මගේ කය නොතේරී හුස්ම මත පමණක් මගේ සතිය පවතින ආකාරය මට දැනින.
ඔව් ඒකේ කිසි වරදක් නැහැ. يعني වෙන්න ඕනෙත් ඒක තමයි. ඉතින් අපේ අවධානය හොඳට වර්ධනය වෙන්න අපි අර හිතේ දාගෙන තිබිච්ච ගා බහුල සංඥා ටික අයින් වෙලා මේ ඊටාම සියුම් සංඥා ස්වභාවයකට තමයි යන්නේ හිත. දැන් මුලදී අපිට ඔන්න ආස්වාසයක් ප්‍රස්වාසයක් කියලා ලොකුවට වැටහෙනවා. හැබැයි ඔය ටික සමනය වුණාට පස්සේ දැන් තියෙන්නේ නිකන් හුදු දැනීමක් පමණයි. මෙතන නිකන් දැන් මේ කියලා තිනවා වගේම දැන් මේ හුස්ම රැල්ල මත පමණයි දැන් ජීවත් වෙන්නේ. ඉස්සෙල්ලා නම් කයත් දැනුණා, අතපය ගැන වැටහීමක් තිබුණා, පාද දෙක ස්පර්ශනව දැනුණා, ඉඳගෙන ඉන්න බව දැනුණා. අපි තුමු මේ විදුලි පංකාවක් යට හිටියා නම් ඒකේ එන හුලං රැල්ලක් දැනුණා. මේ හුඟාත් දේවල් දැනුණා. ඒ කියන්නේ තාම හිත ඒ සම්පූර්ණයෙන්ම හොඳට අර හුස්ම රැල්ල තුල හොඳට නිමග්න වෙලා නැහැ. 100%ක් එතන ඒකාග්‍ර වෙලා නැහැ. නමුත් මේ භවනාව කරගෙන යනකොට ටික ටික හොඳට හුස්ම රැල්ල තුල නිමග්න වුණාට පස්සේ නඩ වෙන මාක්කත් අවශ්‍ය නැහැ. නඩ දෙමින් හුස්ම රැල්ලක් විතරයි තියෙන්නේ. මුළු ලෝකෙම දැන් අපිට තියෙන්නේ ඔන්න ආස්වාසයක් පවනයි. ප්‍රස්වාසයේ සිද්ධ වෙන ලාට ඔන්න ප්‍රස්වාසයක් පමණයි. ආයි ඊළඟ ආස්වාසයේ තිනකොට ඔන්න ආස්වාසයක් පමණයි. ඔන්න ප්‍රස්වාසයක් පමණයි. ඉතින් මේ තතර එන්න තමයි අපි වෑයම් කරන්න තියෙන්නේ. ඒ නිසා මේක ගැටලුවක් කරගන්න එපා. මේක තමයි හිතේ ඒකාග්‍රතාවය වර්ධනය වෙනවා කියන්නේ. හිතන්න තියෙන්නේ අපි හිතමු අපේ හිත හැමතැනම විසිරලා තිබුණ නිකන් ශක්ති විශේෂයක් නම් අපි මේ කරගෙන යන ආනාපාන සති ක්‍රියාවලිය හරහා අර හැමතැනම විසිරලා තියෙච්ච ශක්ති ප්‍රමාණය ඔන්න දැන් අපි එකතු කරලා ඒක රාශී කළා නිකන් නාසිකාග්‍රයට ගත්තා වගේ. ආයි දැන් එතකොට අනිත් වෙන වෙන දේවල් අපිට වැටහෙන්නේ නැහැ. ඒ වෙනුවට හොඳට දැන් මේ ආස්වාසය හොඳට වැටහෙනවා. ප්‍රස්වාසය හොඳට වැටහෙනවා. එතෙන්ට යනවා කියන්නේ ඉතින් හොඳයි. ඊට පස්සේ කොටසක් සුට්ටක් කියන්නේ ඉන්න එහාට.
හුස්ම රැලි ඇතුල් වෙන හා පිටවන ආකාරයත් ඊට වැඩි කිසිම විස්තරයක් මට බැලීමට නොහැකි ආකාරයක් මට දැනින. දිගටම පැවති මෙම ස්වභාවය නීරසය. මට හිතුනේ මට නිින්ද ගියසේකි. එනිසා වරින් වර ඇස්සර බැලීමද නැවත නැවත හුස්ම ඇතුල්වීම හා පිටවීමද සිදුවන ආකාරයේද පමණි මට නිරීක්ෂණය කළ හැකි වුණේ.
හරි. ඔතන තමයි අපි වැරදි කරලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපිට මේක يعني මේකේ විචිත්‍රභාවය ඇති කරන්නෙම කාමච්ඡන්දේ හරහා. ඒක මතන නීවරණවල ක්‍රියාත්මක වීමක් තියෙන්නේ. අපිට මේ විවිධාකාර අරමුණු විචිත්‍ර කළ දෙන්නේ කාමච්ඡන්දේ හරහා. නමුත් කාමච්ඡන්දේ යටපත් වෙන්න අරමුණු වල නීරස භාවයක් තියෙනවා. අරමුණු වල ඒකාකාරී භාවයක් තියෙන්නේ. මොකද දැන් මේ හුස්ම රැල්ලක් කියන්නේ මහා ලොකු විචිත්‍ර දෙයක් නෙමෙයි. එතන තියෙන බොහොම සියුම් දැනීමක් පමණයි. ඒත් මේ දැනීම ඒකාකාරී අනිවාර්යෙන්. ඉතින් ඒකාකාරී බව අපි බලාපොරොත්තුෙන් යන්න ඕනේ. ඉතින් ඒකාකාරී බවට එනවා කියන්නේ අන්න හිතේ নানা ප්‍රකාර අනිත් දේවල් යටපත් වෙලා හිත සෑහෙන එකඟ වෙලා දැන් මේ හුස්ම රැල්ලේ තියෙන යථා ස්වභාවය තමයි දැන් මේ වැටහෙන්නේ. හුස්ම රැල්ලේ තියෙන අදහස ස්වභාවය කියන්නේ උපේක්ෂා වේදනාවක් මිසක් එතන මේවත් මේ මට්ටමේදී ඒකේ නැහැ රසයක්. ඒ නිසා මේක මේ වෙලා තියෙන දෙයත් හරියටම හරි භවනාව ලස්සනට වැඩිලා තිනවා අපි අර දෙන අර්ථකතනේ තමයි මෙතන වැරදි. ඒ නිසා මෙහෙම පේනකොට ඇස් ඇරලා බලනවා කියන්නේ සම්පූර්ණයෙන්ම වැරදි. ඒ කියන්නේ ඉතින් ආයි අර හොදලා මඩේ දැම්මා වගේ තමයි. ඒ නිසා එතෙන්දී ඇස් හරින්න එපා. පුළුවන් තරම් මේකට ඒකාකාරී වෙන්න ඉඩ දෙන්න, ඒක ගැටලුවක් නැහැ. තමන් තේරුම් ගන්න මෙතන දැන් මේ උපේක්ෂාවකට හිත ඇවිල්ලා තියෙනවා. හොඳට දැන් මේ ස්වාභාවික එහෙම නැත්නම් උපේක්ෂා සහගත අරමුණක ඇත්ත වශයෙන්ම තියෙන උපේක්ෂා ස්වභාවය දැන් මට වැටහිලා තියෙනවා. ඉතින් ඒකේ නීරස ගතියක් තියෙනවා. ඒක ගැටලුවක් කරගන්න එපා. ඒ නීරස භාවය තුළ ඉන්න. හිත නින්දර වට ගන්න එපා හැබැයි. හිත නින්දර වට ගන්නෙත් නැතුව හිත ද්වේෂයක් ඇති කරගන්නෙත් නැතුව මේ හුස්ම රැල්ල තුළම හොඳට සමාධිමත් කරගෙන ඉන්න. ඒ වගේම දැන් චුට්ටක් තව එහාට යන්න පුළුවන්. බලන්න දැන් ඔන්න දැනීමක් ඇවිල්ලා තියෙනවා. දැන් මේ වෙලාවේදී මේක ආස්වාසයක්ද ප්‍රස්වාසයක්ද කියලාවත් වෙන් කරගන්න බැහැ. මොකද්දෝ දැනීමක් තියෙනවා. ඒ දැනීම හටගන්නව සුළු වෙලාවක් පවතිනු නැතිලා යනවා. ආයිත් හටගන්නව සුළු වෙලාවක් පවතිනු නැතිලා යනවා. ඉතින් මේ විස්තර කරලා තියෙන ආකාරයටම දැන් වැටහෙන්නේ ඔච්චරමයි. ඉතින් මෙතන හරි ලස්සනට භාවනාව වැඩිලා තියෙනවා. ඒ නිසා මේක තේරුම් ගනිමින් යන්නයි තියෙන්නේ. විපස්සනාව යන්න ගැඹුරට යන්න සූක්ෂම වීමක් තියෙන්නේ. සියුම් වීමක් තියෙන්නේ. ඉතින් අපි හුඟක් බලාපොරොත්තු වෙන මහා ලොකු විස්තරයක් තියෙයි කියලා බලාපොරොත්තු වෙන එක වැරදි. ඒක අපේ අනවබෝධයේ තියෙන්නේ. විපස්සනා ඉස්සරහට යන්න යන අරමුණු සියුම් වෙනවා. අපි හිතේ තියෙන සංඥා අඩු වෙනවා. හිත සියුම් භාවයක් කරහා, තියුණු භාවයක් කරහා ගැඹුරට යනවා. මේ දෙයක් තමයි ඔතන වෙලා තියෙන්නේ. ඒ නිසා මෙතෙන්දී අපි දැන් ඇතිවීමක් නැතිවීමක් විතරයි දැන් මට තියෙන්නේ. නැත්නම් වැටහෙන්නේ ඇතිවීමක් නැතිවීමක් පමණයි. උද්‍යබ්බානුපස්සනාවක් දැන් සිද්ධ වෙන්නේ. ඇතිවීම මේ අරමුණේ ඇතිවීම නැතිවීම ස්වභාවයක් තමයි දැකගන්නේ. ඒකට හොඳින් ඉඩ දෙන්න. දැන් මේ හිතේ හිත කලබල කරගන්න එපා. පොත්වල තියෙන දේවල් එක්ක දැන් මේක පටලවා ගන්න යන්නත් එපා. මෙතෙන්දී කල්පනා කරන්න යන්නත් එපා. ඇස් අරින්න යන්නත් එපා. හොඳට මේ ඇතිවීමක් නැතිවීමක් පමණයි මෙතන තියෙන්නේ කියන එක හොඳට වැටහෙන්න අරින්නයි තියෙන්නේ.
ඊළඟ ප්‍රශ්නය. මම ආනාපාන සතිය කර්මස්ථානයක් ගැන භාවනා කරමි. දීර්ඝ කාලයක් ආනාපාන සතිය පුරුදු කරමි. මම හුස්ම රැල්ල ඉහළ පහළ යන දෙස අවධානයෙන් බලා සිටිමි. මුලින්ම දීර්ඝ හුස්මක්ගෙන ඒ දෙස බලා සිටිමි. විනාඩි 2-3කින් හුස්ම රැල්ල වේගය අඩු වෙමින් ඉහළ පහළ යන බව දැනේ. තව ටික වේලාවකින් විනාඩි 10කින් පමණ හුස්ම රැල්ල නොදෙනී යයි. වෙනත් සිතුවිලි හිතට එයි. නැවතත් මම හුස්ම රැල්ලට අවධානය යොමු කරමි. ඇතැම් විට විනාඩි 20ක් පමණ නොදෙනී යයි. තවත් විටක විනාඩි 30ක් පමණ හුස්ම රැල්ල දැනෙන නොදෙනෙන තත්වයටපත් වී පර්යන්කේ නතර වේ. මෙම තත්ත්වයෙන් පැයක් පමණ ගත කළ හැකි බව දැනේ. මින් ඉදිරියට යා යුත්තේ කෙසේද? මේ අවස්ථාවවලදී ශරීර වේදනාවක් ආ විට නිරීක්ෂණය කරමි. එසේ කරගෙන යන විට ශරීරයේ නොදෙනී යන බවක්ද දැනේ. ඉදිරියට කළ යුතු දේ ගැන ගෞරවණීය උපදෙස් පතමි.
මම හිතන්නේ ඉතින් වැඩි අලුතෙන් වෙනස්කමක් කරන්න අවශ්‍ය නැහැ කළා තියෙනවා හොඳයි. ඒ කියන්නේ අරමුණ සියුම් භාවයකට පත් වෙනවා කියන එක අර අපි කතා කළා වගේ මේක තමයි සිද්ධ වෙන්නේ. ඒ සියුම් භාවයට පත් වෙද්දී අපිට වෙන්න පුළුවන් අර ගැටළු සහගත තැන් වලින් හිත මුදව ගන්නයි තියෙන්නේ. හිත නින්දර වට ගන්නෙත් නැතුව මේ සියුම් භාවය තුළ හිත පවත්ව ගන්නකොට තමයි යම් යම් තව තව ලක්ෂණ මතුවෙන්න ගන්නෙ. කියන්නේ දැන් මෙතෙන්දී තව ටිකක් කොහොන්නම් ආස්වාස ප්‍රසවාසයේ හොඳට තව මුල ස්වභාවය, මැද ස්වභාවය, අග ස්වභාවය දැක ගැනීම සඳහා උත්සාහවත් වෙන්න පුළුවන්. කියන්නේ දැන් ආස්වාසය ප්‍රසවාසයක් වශයෙන් වැටහෙනවා. පොඩ්ඩක් ඔකේ බලන්න අපිට තාම වැටහිලා තියෙන නිකන් රළු මැද ප්‍රදේශයක් පමණයි. මොකද මේක ඊටාම සියුම්ම පටන් ගැනීමක් තියෙනවා. අන්නේ සියුම් පටන් ගැනීමත් සතියට හසු කර ගැනීම සඳහා උත්සාහත් වෙන්නේ. ඊටාම සියුම්ම මේ සතියෙන් මේ හුස්ම රැල්ලේ පටන් ගැනීමට බලන්න බැරිද? මේ කොහොමද මේක හටගන්නේ? මේක එක පාටම දැනෙන්න ගන්නවද නැත්නම් ඊටාම සියුම් පොඩ පොඩ දැනෙන්න ගන්නවද? ඊට පස්සේ දැනුණාට පස්සේ එක පාටම නොදැනී යනවද නැත්නම් ඊටාම ක්‍රමානුකූලව නොදැනී යනවද? හිතන්න මේ විදිහට පොඩ්ඩක් බලන්න ගන්න. තව ටිකක් හොඳට සියුම්ම. එතකොට තව තව අපේ හිතේ ඒකාග්‍රතාවයක් හටගන්නවා. තව තව හිත එකඟ වෙනවා. ඉතින් දිගට කරගෙන යන්නයි තියෙන්නේ.
ප්‍රශ්නේ තමයි.
හොඳයි. එතකොට ප්‍රශ්න අපිට ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්න එපමණයි. ඉතින් අද මේ වැඩසටහනේ ටිකක් ආධුනික යෝගාචරණින් ඉන්නවා කියලාත් ඉතින් මේ අපිට දැනුම් දුන්නා. ඉතින් ඒ හින්දා මම කෙටි මතක් කිරීමක් කරන්නම්. මෙහිදී අපි විශේෂයෙන්ම සතිමත් භාවයේ වර්ධනය කිරීම සඳහා තමයි මූලික අවධානය යොමු කරන්නේ. මොකද සතිපට්ඨානය මත පදනම් කරගෙන තමයි භාවනා වැඩසටහන සාමාන්‍යයෙන් අපි කරන්නේ. ඉතින් එතකොට සතිය දියුණු කර ගැනීම කියන කාරණාව ගැන විශේෂයෙන්ම අවධානය යොමු කරන්න. මොකද අපේ හිත සතිය දියුණු කර ගැනීම සම්බන්ධයෙන් ඒ තරම් අවධානයක් යොමු කරන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් මේ විවිධාකාර අතීත අරමුණු අල්ලගෙන ඒවා තුළ පැටලි ඉන්න ගතියක් තමයි අපේ හිතේ තියෙන්නේ. ඒ වගේම මොනාහරි අනාගත අපේක්ෂාවන් ඔස්සේ විවිධාකාර සැලසුම් ඔස්සේ මේ යමින් සෑහෙන පීඩාවන් වලට පත්වෙමින් පැටලෙන ගතියක් තමයි අපේ හිතේ තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ අතීතයට අනාගතයට ගිහිල්ලා පැටලෙන හිතක් තමයි අපි මේ වර්තමාන අරමුණක් අල්ලා දීලා සෝපත් කරන්න හදන්නේ. නැත්නම් දමණය කරන්න හදන්නේ. ඉතින් ඒ සඳහා විවිධ උපක්‍රම භාවිතා කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ උපක්‍රම වශයෙන් තමයි ඔය සක්මන් භාවනාව, මේ ඉඳගෙන කරන අපිට මුපින් බිම හැකිලිම භාවනාව, ආනාපාන සති භාවනාව, මේ වගේ මේ දේවල් වල මේ භාවනාවල මුල් කාල පරිච්ඡේදය, මුල් කොටස් සම්පූර්ණයෙන්ම අපිට ප්‍රයෝජනවත් වෙන්නේ අන්න අර අතීතයට අනාගතයට ගිහිල්ලා සම්පූර්ණයෙන්ම මේ පීඩාවටපත් වෙන, පැටලෙන ඒ හිත ඒකෙන් වළක්වගෙන වර්තමානයට ගන්න. එතකොට මේ කටයුත්ත කරද්දී හිතේ සෑහෙන සරල බවක් ඇති කරගෙන නම් හොඳයි. අපි හුඟක් පොත්පත් බලලා දැනුම එකතු කරගෙන, බණ අහලා දැනුම එකතු කරගෙන ඒ ටික මතක් කරගන්න ගියොත් භාවනා කරන වෙලාවෙදී භාවනාව සම්පූර්ණයෙන්ම අසාර්ථක වෙනවා. ඒ නිසා පුළුවන් තරම් සරල මනසක් ඇති කරගන්න. පුළුවන් තරම් මම දැන් මොකක්වත්ම දන්නේ නැහැ. මම මේ හරියට නිකන් මේ අලුතෙන් ඉපදිච්ච මිනිස්සෙක් කියලා අන්නේ தත්ත්වෙ හිතේ ඇති කරගෙන බොහෝම නිහතමානී වෙලා පොළොවට බහැලා කටයුතු කරන්න පුළුවන් නම් අන්න අපිට මෙන්න මේ භාවනාමය ඥානයක් අවදි කරගන්න පුළුවන්. මොකද ඥානයේ අවස්ථා තුනක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. එකක් තමයි සුතමේ ඥානය. ඒ කියන්නේ අපිට පොත්පත් බලලා බණ අහලා මේ සුතමේ ඥානයක් වර්ධනය කරගන්න පුළුවන්. කොහොමද තරම් කරුණු මතක තියාගන්න පුළුවන්. අහලා දැනගන්න පුළුවන්. ඒකට අපි කියන සුතමේ ඥානයක් කියලා. ඒක ඥානයේ එක අවස්ථාවක් පමණයි. ඊළඟට අපි මේ අහලා දැනගත්ත දේවල් හොඳට හිතින් විමසලා බලලා එහෙට මෙහෙට පෙරලලා බලලා තර්ක කළා ප්‍රඥාවක් හදාගන්න පුළුවන් තර්කමය ඥානයක් තාර්කික ඥානයක් හදාගන්න පුළුවන්. ඒකට කියනවා අපි හිතමු මේ චින්තාමය ඥානය කියලා. ධමයේ ඒ ඥානයට සඳහන් කරන චින්තාමය ඥානය කියලා. හැබැයි ඔය දෙකටම හාත්පසින් වෙනස් භාවනාමය ඥානය. මේ භාවනාමය ඥානය සඳහා තමයි දැන් අපි මෙතන විශේෂයෙන් උත්සාහත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්නන ප්‍රඥාව සම්පූර්ණයෙන්ම මෙන්න මේ භාවනාමය ඥානය මත පදනම් වෙලා තියෙනවා. සුතමේ ඥානයත් අවශ්‍යයි මේ ඒ වගේමයි චින්තාමය ඥානයත් අවශ්‍යයි. නමුත් මේ භාවනාමය ඥානය විශේෂයෙන්ම අර බුදුහාමුදුරුවෝ පෙන්නන ප්‍රඥාවට සම්බන්ධයි. ඉතින් ඒ ප්‍රඥාව ඇති කරගන්න නම් අපි අර පොතේ දැනුම පොඩ්ඩක් පැත්තකින් තියලා තමයි අඩිය තියන්න වෙන්නේ. ඒ නිසා පොඩ්ඩක් අපි වැවිධාකාර දේවල් ඉගෙනගෙන කියන්න තියෙන්න පුළුවන්. ලකෝ දැනුම් සම්භාරයක් අපිට තියෙන වෙන්න පුළුවන්. නමුත් භවනා කරද්දී අපි බොහොම පරිස්සම් වෙන්න ඕනේ මේ ඉගෙන කියාගත් දේවල් පොතේ දැනුම් ඉස්සරහට ගන්නේ නැතුව මට මේ සරලව දැනෙන දේත් එක්ක ඉන්න පුළුවන්. පාදයක් පොළවේ වදිනකොට මේ දැනෙන තදගතිය. ඒ තදගතිය තුළ මට එකඟසිතක් පවත්වන්න පුළුවන්. සරල හිතක් පවත්වන්න පුළුවන්. ඒකාග්‍ර වෙච්ච හිතක් පවත්වන්න පුළුවන්. ඇතුළත කතාව සමනය වෙච්ච හිතක් පවත්වන්න පුළුවන්. ඔන්න ඔය දේ ගන්න පුළුවන් නම් අන්නන්න ටික ටික අපි භවනාමය ඥානයට ගිට්ටු කරනවා. ඒ නිසා අපි මෙතන විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතු තැනක්. ඒ නිසා මෙහෙ කරන මේ කටයුත්තේදී කරන්න තියෙන නම් ඇත්තටම හරි සරල දෙයක්. හැබැයි මේ සරල දේ අපේ හිත නම් අගේ කරන්නේ නැහැ. මොකද අපේ හිතට ඕනේ සෑහෙන්න පැටලිච්ච දෙයක්, හරි සංකීර්ණ දෙයක් තමයි අපේ හිත නිතරම ඉල්ලන්නේ. ඉතින් අපි කරන්නේ හැබැයි පුළුවන් තරම් සරල කරන්නේ. හැබැයි හිත නම් ඉල්ලන්නේ ඒක නෙමෙයි. ඒ හින්දා හුඟක් දෙනකොට ගැටලුවක් මතුවෙන්න පුළුවන්. මෙච්චර දුරවද මේ වම දකුණ කියන්නේ මෙච්චර දුරවද මේ තද ගතියක් දිහා බලන්න කියලා ඉතින් කෙනෙකුට පැටලෙන්න පුළුවන්. ඒත් අපි විශ්වාසය ඇති කරගන්න ඕනේ මෙතන මේ යන ක්‍රමෝපායක් තියෙනවා. මෙතන ලොකු පදනමක් තියෙනවා. ලොකු ගැඹුරක් තියෙනවා මෙන්න මේ සරල භාවයේ හිත ගැනීම තුළ. හැබැයි ඒක අපිට තාම තේරෙන්නේ නැහැ. මුලදී මේක තියෙන ගැඹුර තේරෙන්නේ නැහැ. ඒ නිසා පොඩ්ඩක් විශ්වාසයෙන් යන්න පටන් ගන්න මුලදී. ඉතින් මුල අපිට මුළු පාරම එක පාටම දැනගෙන යන්න බෑ. එහෙනම් මේ බුදුරජාණන් වහන්සේ ගැන විශ්වාසය තියලා යන්නයි තියෙන්නේ. ඒ නිසා සක්මන් භාවනාව ගැන වචනයක් කියනවා නම් කෙටි උපදේශයක් දෙනවා නම් අපිටම අපි සක්මනක් තෝරගන්නවා. සක්මනක් තෝරගෙන ඊළඟට ඒකේ සක්මනේ පොඩ්ඩක් එහාට මෙහාට ඇවිදිනවා. මේ සක්මනත් එක්ක පොඩ්ඩක් යාළු වෙන්න. සක්මනත් එක්ක මේ කොහෙද කොච්චර විතර දුරක් තියෙනවද මෙතන නැත්තම් මොන වගේ පළලක්ද මේකේ තියෙන්නේ මොන කොතන වලගොඩලි තියෙනවද? ඔන්න ඒ වගේ නිකන් සක්මන දිහා පොඩ්ඩක් තේරුම් ගන්න එහාට මෙහාට යනවා. ඊළඟට සාමාන්‍ය වේගෙන් යන අතරේ අපි දැන් ප්‍රමාණිකලොන් දැන් සක්මනට යොමු වුණාට පස්සේ අපිට හුරු පුරුදු වේගෙම පවත්වනවා. දැන් මේක අලුතෙන් හයියෙන් යන්නවත්, ඉතා හිමින් යන්නවත් කෘතිමව ඇවිදින්න අවශ්‍ය නැහැ. ඒ වෙනුවට අපිට කාටත් හුරු පුරුදු වෙලා තියෙන පහසු වේගෙම පවත්වමින් ඔන්න ඇවිදිනවා. ඒ යන අතරේදී දැන් බලනවා පාදයක් ඔන්න පොළවේ ස්පර්ශ වෙනවා. අපි හිතමු ඒක දැන් අපිට හොඳටම විශ්වාසයි මෙන්න මේ වැදුනේ වම් පාදයේ කියලා. ඒ වදින මොහොතේදී වම කියලා මෙනෙහි කරන්න පුළුවන්. මම මේ කියන්නේ ආධුනික යෝගාවචරයින්ට, ඒ කියන්නේ හිත පිට යාම වළක්වා ගැනීම සඳහා, අන්න ඒ වම් පාදයේ වදිනකොට ගන්නට ඒ වදින මොහොතේදී වම කියලා මෙනෙහි කරනවා. අන්න ආයි දකුණු පාදයේ වදිනකොට දකුණ කියලා මෙනෙහි කරනවා. මේ විදිහට අපිට මේ වම දකුණ කියලා මෙනෙහි කරන මෙනෙහි කිරීම හරහා හිත පිට යවා ගන්න එක අඩු කරලා මේ අරමුණ තුළ ඉන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් මේ වම කියලා ඊළඟට දකුණ කියලා කියන කාල පරිච්ඡේදේ අන්නේ කාල පරාසය ඇතුළතදීත් හිත පිට යන්න පුළුවන්. එහෙමත් හිත පිට යනවා නම් මේක තව ටිකක් පොඩ්ඩක් සංකීර්ණ කරලා දෙන්න පුළුවන්. මේ පාදයේ වම කියලා වදින තැන විතරක් නෙමෙයි පාදයේ ඔසවනකොට මෙන්න මේ එසවීමේ ක්‍රියාවලියත් සම්පූර්ණයෙන් දැනුවත් වෙනවා. එතෙන්දී ඔසවනවා කියලා මෙනෙහි කරනවා. ආයෙත් තබන ක්‍රියාවලියත් දැනුවත් වෙනවා. අන්න තබනවා කියලා මෙනෙහි කරනවා. එතකොට අපිට කොටස් දෙකකට කඩලා දෙන්න පුළුවන්. ඕකත් තවත් සංකීර්ණ කළා ඔසවනවා, ගෙනියනවා, තබනවා කියලා දෙන්නත් පුළුවන්. එතකොට මේ අවස්ථා තුනක්ම අපි මෙනෙහි කරන්න ඕනේ. එසවීමෙදිත් මෙනෙහි කරන්න ඕනේ, ගෙන යාමෙදිත් මෙනෙහි කරන්න ඕනේ, තැබීමෙදිත් මෙනෙහි කරන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට අපිට උපක්‍රමශීලීව මේ හිත වර්තමානයට ගන්න පුළුවන්. අපි හිතමු දැන් මේක කරගෙන යනකොට හිත පිට යනවා. අපි හිතමු ඔන්න පියවර පහක් ගියා. පියවර පහක් ගියාට පස්සේ ඔන්න හිත පිට ගියා. හිත පිට ගිහිලා මොනවා හරි කල්පනා කර කර හිටියා. ඔන්න අපි හිතමු විනාඩි 5කට පස්සේ තමයි ඔන්න ආයෙත් හිත මේ ලෝකෙට ආවේ. ඊපස්සේ ඔන්න මොකද කරන්නේ? ආයි දැන් වෙච්ච දේ වුණා. ඊගෙන පසුතැවෙන්න යන්න එපා. අපි දුම් මේ වෙලාවේ ඔන්න දකුණු පාදයේ තමයි පොළවේ වැදිලා තියෙන්නේ. ඔන්න දැන් තමන්ට තදගතියක් දැනෙනවා නම් අන්න එතන ආයෙත් ඔන්න දකුණ කියලා මෙනෙහි කරගෙන යන්න. වෙච්ච දේ ගැන මොකක්වත් හිතන්න යන්න එපා. අනවශ්‍ය නීවරණ අවදි කරගන්න යන්න එපා. අපරාධ විනාඩි 5ක් අපතේ ගියා. මම මේ මොනවද කරන්නේ කියලා මොකක්වත් මේ හිත හරිම දඩබ්බරයි කියලා ඒ වගේ හිතින් හිතා යන්න යන්න එපා. ඒනොට දැන් මේ වර්තමානයට ආවනම් එතන ඉඳන් කරගෙන යන්න. ඉතින් මේ විදිහට අපිට පුළුවන් ටික ටික වර්තමානයේ හිත ගන්න. ඊළඟට අපි හිතමු දැන් මට පුළුවන් උනේ පේවර 5යි නම් එක ළඟ මේක එහෙ මෙහෙ කරගන්න නැතුව සතිය කඩා ගන්න තේ යන්න පුළුවන් උනේ පේවර 5යි නම් ඊළඟට බලන්න කොහොමද මේ පියවර පහ හය කරගන්නේ. ඒ තරමට මේක සරලව යන්න වෙනවා. මේ මිසක් අපිට මේ එක පාටම මුළු සක්මනම මේ සම්පූර්ණ සතියෙන් යාගන්න බැරි වෙයි. මොකද ඒ තරම් මේ හිත සෑහෙන වික්ෂිප්තයි. ඒ නිසා අපි අපේ தත්ත්වේ තේරුම් අරගෙන බොහෝම නිහතමානී වෙලා යා යුතු ගමනක් තමයි මෙතන තියෙන්නේ. හරි අපි හිතමු ඉඳගෙන කරන භාවනාව සම්බන්ධයෙන් කියනවා නම් අපි ඇවිල්ලා වාඩි වෙලා හොඳට පටල වෙලා වාඩි වෙනවා. පහසුවෙන් වාඩි වෙනවා. ඒ පහසුවක් තමන්ට දැනෙන්න ඕනේ. ඒ කියන්නේ අපි නිකන් අනවශ්‍ය විදිහට හිර කරගෙන දැඩි කරගෙන වේදනාකාරීව නම් වාඩි වෙන්නේ ඉතින් භාවනාව වැඩෙන්නේ නැහැ. ඒ නිසා මේ කය බොහොම පහසුවෙන් ඉඳවන්න අවශ්‍යයි. ඒ නිසා ඇතම් කෙනෙක් මේ හිතනවා නම් සමහරවිට මේක බද්ධ පරයන්කෙම් ඉන්න ඕනේ කියලා. ඉතින් එහෙම අත්‍යවශ්‍යම නැහැ. තමන්ට පහසුවෙන් ඉන්න පුළුවන් ඉරියව්වක් බලන්න. පහසුවෙන් අපි තුම වැඩි වෙලාවක් ඉරියව්ව මාරු නොකර පහසුවෙන් වැඩි වෙලාවක් ඉන්න පුළුවන් ඉරියව්ව තේරුම් ගන්න. ඒක අත්හදා බලන්න. ඒ ඉරියවෙන් ඔන්න වාඩි වෙනවා. වාඩි වෙලා ඉවරලා අපිට තේරුම් ගන්න පුළුවන් දැන් මේ වෙලාවේදී ඔන්න මම වාඩිලා ඉන්නේ. හිටගෙනත් නෙමෙයි, ඇවිදිනවත් නෙමෙයි, සැතපෙලත් නෙමෙයි මේ වෙලාවේ හොඳට වාඩිලා ඉන්නවා. මොනවාද මේ වාඩි වෙලා ඉන්න බවට ලක්ෂණ? අපි තුම පාද නැමිලා තියෙනවා, හිස කෙලින් තියෙනවා, කොන්ද කෙලින් තියෙනවා, S2 ඔන්න සාමාන්‍ය විදිහට පියවිලා තියෙනවා. මෙන්න මේ ලක්ෂණ හරහා ඒ වගේම කය නිශ්චලව තියෙනවා. මේ ලක්ෂණ හරහා තමන් හොඳට මෙස්තිරයි දැන් මේ වාඩි වෙලා ඉන්නේ. දැන් මේ ලකුණු එක අතකින් හරි සරලයි. නමුත් අපේ මේ ආයත් තේරුම් ගන්න තියෙන මේ සරල දේවල් ඒ තරම් අපේ හිත නම් අගය කරන්නේ නැහැ. හැබැයි දැන් අපි ඉගෙන ගන්නවා නැවතත් මේ සරල ලකුණු වලින් අපි මේ වර්තමානයේ ඉන්නවා. අතීතෙත් නෙමෙයි අනාගතෙත් නෙමෙයි මේ සරල වර්තමානයේ ඔන්න ජීවත් වෙනවා. වර්තමානයේ මම වාඩි වෙලා ඉන්නවා. වෙන වෙන දේවල් කල්පනා කරන්නේ නැහැ දැන්. අතීතය ගැන කල්පනා කරන්නෙත් නැහැ. අනාගත අපේක්ෂාවන් ඔසේ යන්නෙත් නැහැ. ඒ වෙනුවට මේ වර්තමානයේ වාඩි වෙලා ඉන්නවා. තිත්තන්තෝවා තිත්තන්තීම් හිති නිසින්නෝවා නිසින්නෝම් හිති පජානාති. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නෝ. ගච්ඡන්තෝවා ගච්ඡන්තෝම් හිති පජානාති. ඇවිදිනකොට ඇවිදින බව දන්නෝ. ඉතින් බුදුහාඳුර කියපු දෙමයි කරන්නේ. ඒ නිසා ඉරියාපත පබ්බේදී සතිපට්ඨාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ඉතාම සරලව තමයි මෙන්න මේ කමඨහන් දෙන්නේ. ඇවිදිනකොට ඇවිදින බව දැනගන්නවා. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්නවා. ඉතින් මේවා මේ බුදු කෙනෙක් කිව්වේ නැත්නම් ඉතින් අපි සමාහලාවට හිතනවා මේවා මේවත් කමඨහන්ද කියලා. නමුත් මේ බුදු කෙනෙක් කියපෙහින් දැන් අපිට බැහැර කරන්න විදිහක් නැහැ. බුදුහාඳුරෝ බුදුනුවණින් දැකලායි තියෙන්නේ. ඒවා කියලා තියෙන්නේ. ඉතින් අපිට මේ සරල භාවයට යන්න බැරි ප්‍රශ්නේ තියෙනවා. ඉතින් අපි ටික ටික මේ හිත හුරු කළා මේ අරමුණේ මෙන්න මේ වර්තමාන අරමුණේ ඉන්න හිත හුරු කරනවා. පොඩ්ඩක් ඔන්න ඉරියව්වේ ඉන්නකොට අපි හිතමු තම කෙනෙකුට වැටහෙනවා මේ කය નિરાයාසයෙන් හුස්ම ගන්නවා. අපි උවමනාවෙන් හුස්ම ගන්නව නෙමෙයි, බලෙන් හුස්ම ගන්නව නෙමෙයි, කය විසින්ම හුස්ම ගන්නවා. අන්න ඒ කය විසින්ම හුස්ම ගන්න දීලා ඒ හුස්ම ගන්නකොට තමන්ට මොනවද දැනෙන්නේ. ඉතින් ආධුනික යෝගාවචරයට සමානතාවට ආනාපාන සතියට වඩා නැත්නම් ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය නාසිකාග්‍රේ සිද්ධ වෙන දෙයට වඩා සමානතාවට මේ පිම්බීම හැකලීම වැටහෙන්න ඉඩ තියෙනවා. බලන්න එහෙම වැටහෙනවා නම් මේ පිම්බීමක් කියලා මෙනෙහි කරන්න පුළුවන්, හැකිලීමක් කියලා මෙනෙහි කරන්න පුළුවන්. ආනාපානේ වැටහෙනවා නම් ආස්වාද ප්‍රසවාස ක්‍රියාවලිය වැටහෙනවා නම් නාසිකාග්‍රේ එතන මෙනෙහි කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට උපක්‍රමශීලීව මේ දේවල් කරගන්නයි තියෙන්නේ. මම හිතනවා මේ ආධුනික කෙනෙකුට ප්‍රමාණවත් කියලා කාට හරි උපදේශවල හෝ කරන්න තියෙන කටයුත්ත ගැන හෝ මොනවා හරි අපහැදිලි දැනක් තියෙනවා නම් නැත්නම් සැකසහිත දැනක් තියෙනවා නම් මම ආරාධනා කරනවා වාචිකව ඉදිරිපත් වෙන්න කියලා.
අවසරයි ස්වාමීන් වහන්සේ. දැන් අර අපේ උපාසක මහත්මිය විසින් ප්‍රශ්න කීපයක් ඉදිරිපත් කරා. මොකද මම සමාජයවත් එහෙන් පළවෙනි වතාවට තමයි මේ සඳහා මේ වැඩසටහන සඳහා සහභාගී වුණේ. ස්වාමීන් වහන්සේ දැන් ඒ ඉදිරිපත් කරපු ප්‍රශ්නවලදී ආනාපාන සති භාවනාවත් සක්මන් භාවනාවත් සම්බන්ධව මට ඇත්තටම වැටහුණේ විදිහට ඔබ වහන්සේ දේශනා කර පරිදිම ඒ උපාසක මහත්මිය අනවශ්‍ය දෙයකට වැඩිපුර ගිහිල්ලා වගේ මට තේරුණා. ඉතින් ස්වාමීන් වහන්සේ මට අපි බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම අර මොකද්ද මේකේ මේ ඇත්තෙන්ම මේ ආනාපාන සති භාවනාවෙත් සක්මන් භාවනාවෙත් අපි ඉෂ්ට කරගත යුතු උත්තරය ප්‍රතිඵලය මොකද්ද? එතෙන්දී අපි මොකද්ද කොතෙක් දුරට අපි යනවද කියන එක තමයි දැනගන්න තියෙන්නේ. මොකද අර ඒ එතුමී ඉදිරිපත් කරපු ප්‍රශ්න වලින් ඇත්තෙන්ම ඒ පරමාර්ථය අභවගිය වගක් වගේ මට තේරුණා. ඒ නිසා ස්වාමීන් වහන්සේ මම බලාපොරොත්තු වෙනවා ඇත්තෙන්ම ආනාපාන සති භාවනාවෙත් ඒ සක්මන් භාවනෙත් අපි බලාපොරොත්තු වෙන්නේ ඇත්තෙන්ම සමාධිගත වීමක් සිත ඒකාග්‍රගත කිරීමක්. ඒකෙදී මම ඔබ වහන්සේගෙන් බලාපොරොත්තු වෙනවා ඇත්තසින්ම සත්‍ය වශයෙන්ම අපි කුතෙන්ද කොතෙක් දුරට ඒ තුර යන්න ඕනේද කියන එක.
හරි. ඒක ඇත්තටම ඉතින් ක්‍රමානුකූලව සිද්ධ වෙන වැඩක්. පියවරෙන් පියවර තමයි භාවනාව වැඩෙන්නේ. ඉතින් මුලදී අපි මුලින්ම සතිමත් භාවය ඉෂ්ට කරගන්නයි වෙන්නේ. සතෝ වාස සති සතෝ පස්ස සති. බොහෝම බුදුහාඳුරෝ පටන් ගන්න හරියට නිකාර පුංචි දරුවෙකුට කියලා දෙනවා වගේ බුදුහාඳුරෝ කියන්නේ මේ සතෝව අස සති මේ සතිමත්ව ආස්වාස කරනවා සතෝව පස්ස සති සතිමත්ව ප්‍රාස්වාස කරනවා. මොකද මෙතෙක් කාලයක් අපි අවධානයෙන් යුක්තව ආස්වාසයක් ප්‍රාස්වාසයක් කළා නැහැ. අපි උපන් දවසේ ඉඳන් හුස්ම අරන් තියෙනවා. ඒ උනාට එකම හුස්මක්වත් අපි අවධානයෙන් සතිමත්ව අරන්නේ නැහැ. ඉතින් බුදුහාඳුරෝ දැන් ඔන්න අපිට උගන්වනවා කොහොමද මේ අවධානයෙන් හුස්ම ගන්න. ඉතින් ඔතෙන්දිත් අපිට සමානලාවට පැටලෙනවා. දැන් මේ හුස්ම දිහා බලන්න ගියාම අවධානයෙන් හුස්ම ගන්න ගියාම අපි බලෙන් හුස්ම ගන්නවා. ඉතින් එතෙන්දිත් අන්න අපිට පැටලෙනවා. ඉතින් ආයි අපි තේරුම් ගන්න ඕනේ මේ බලෙන් හුස්ම ගැනීමක් නෙමෙයි කියන්නේ කයට හුස්ම ගන්න දීලා ඒ ගැන මම දැනුවත් වෙනවා. දැන් මෙන්න මේ වෙලාවේදී කය හුස්ම ගන්නවා ඔන්න ආස්වාසයක්. මේ වෙලාවේදී හුස්ම හෙළනවා ප්‍රස්වාසයක් කියලා අන්න තේරුම් ගන්නවා. ඒ අපි තුමු ඒක ඔන්න ජය ගත්තා නම් ඔන්න මේ වෙලාවේදී ආස්වාසයක් ප්‍රස්වාසයක් කියලා දැනගත්තා නම් ඔන්න ඒක පළවෙනි පියවර. ඊට පස්සේ මේකේ හොඳට සතිමත් වෙන්න පුළුවන් නම් ඉතින් මේකට උපක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. මේකටත් එන්න අමාරු නිසා හිත පිට යන නිසා මේ සරල දෙයට ඉන්න කැමති නැති නිසා ඉතින් අපිට මෙනෙහි කිරීමක් පාවිච්චි කරන්න පුළුවන්. ආස්වාස ප්‍රස්වාස කියලා නැත්නම් ඉන් අවුට් කියලා මාක් හරි දෙයක් කරහා මෙනෙහි කිරීමක් කරහා මේ දේ කරගන්න පුළුවන්. ඉතින් මෙතන සාර්ථක වුණා නම් ඊට පස්සේ මෙනෙහි කිරීම මදක් නතර කළා බලන්න තමන්ට මේ දැනීමත් එක්ක ඉන්න පුළුවන්. හුස්ම ගන්නවා ගන්න බව දැනගන්නවා. හුස්ම පිට කරනවා පිට කරන බව දැනගන්නවා. මෙන්න මේ දැනීමත් එක්ක ඉන්න පුළුවන්ද කියලා අන්න ඊළඟට වැඩෙන්න පුළුවන්. ඒ මට්ටමට එන්න පුළුවන්. ඊට පස්සේ ඒකත් එහාට ගියාට පස්සේ තමයි කෙනෙකුට තේරෙන්නේ ඔන්න ආස්වාසයක් කරට වඩා ප්‍රස්වාසය වෙනස්. ප්‍රස්වාසයට වඩා ආස්වාසය වෙනස් කියලා මෙන්න මේවා තියෙන යම් යම් සියුම් ලක්ෂණ වෙනස්කම් වැටහෙන්න පුළුවන්. කෙනෙකුට කියන්න පුළුවන් ඔන්න ඒක ඊළඟ පියවර. ඊට පස්සේ තවත් හිත සූක්ෂම වුණාම තමයි තේරෙන්නේ අපි මේ ආස්වාස දෙකක් කිව්වත් සමාන නැහැ. ප්‍රස්වාස දෙකක් ළඟ තියෙන ප්‍රස්වාස දෙකක්වත් සමාන නැහැ. අන්න බුදුහාඳුර කියන දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීති පජානත. රසං වාස සන්තෝ අසං අස සාමීති පජානති. ඔන්න මේ දිග හුස්මක් ගන්නකොට මෙන්න මේක දිගයි. කලින් එකට සාපේක්ෂව දැන් එක දිගයි කියලා දැනගන්නවා. නැත්තම් කලින් එකට සාපේක්ෂව දැන් එක කොටයි කියලා දැනගන්නවා. දැන් ඔන්න ආස්වාස දෙකක් අතර මේ වෙනස්කම් දැනගන්නේ. අපි තේරුම් ගන්න තියෙන්නේ හිත දැන් කොයිතරම් සූක්ෂම වෙලාද? හිතේ දැන් සතිමත් භාවය, තියුණු භාවය කොච්චර වර්ධනය වෙලා තියෙන්න ඕනේද? මේ ළඟ ළඟ තියෙන ආස්වාස දෙකක් අතර තියෙන මේ තියුණු භාවය තේරුම් ගන්න. තියෙන සියුම් සියුම් ලක්ෂණ වටහා ගන්න. ඉතින් අපි ඔතෙන්ට අයින්න අවශ්‍යයි. ඔතෙන්ටත් ඔන්න ආවනම් අන්න බුදුහාඳුරගෙන ඊට පස්සේ නම් බලන්න මෙන්න මේ එකපාර්ට මේ ආස්වාසය පටන් ගන්නවා නෙමෙයි මේක ඊටාම සියුම්ව පටන් ගන්නවා. මේකේ මුලක් තියෙනවා. පටන් ගන්නා වූ ස්වභාවයක් තියෙනවා. අන්න ඒක දැනගන්නා සුළු බලන්න. එහෙම බලාගෙන යනකොට ඔන්න මේකේ මැදක් අහුවෙනවා. මේක ඔන්න වර්ධනය වෙච්ච ස්වභාවයක්. වැඩියෙන් දැනෙන හරියක් තියෙනවා. ඊට පස්සේ වැඩියෙන් දැනෙන හරිය පසු කරාට පස්සේ දැනීම අඩු වෙගෙන යනවා. අන්න ඒක තමයි අග හරිය. කියනනම් මුල මැද අග බලන්න උත්සාහත් වෙනවා. අන්න බුදුහාඳුරෝකට කියනවා සබ්බකාය පටිසංවේදී අස්සසිසාමිති සික්කති කියලා. හොඳට මෙන්න මේ ආස්වාසේ මුල මැද අග දැනගනිමින් මුළුල්ලම දැනගනිමින් ඔන්න අපි ඒ කටයුත්තේ නිරත වෙනවා. ඒ විදිහටම ප්‍රස්වාසයේ මුල මැද අග දැනගනිමින් ඒ කටයුත්තේ නිරත වෙනවා. ඉතින් මේ දේ කරන්න නම් අපි සම්පූර්ණයෙන්ම ලෝකේ තියෙන අනිත් දේවල් අමතක කරලා සම්පූර්ණයෙන්ම හොඳට මේ හුස්ම රැල්ලේ හිත එකඟ කරන්න ඕනේ. ඉතින් අද දැන් හිතේ දැන් පොඩ සමාධිමත් භාවයක් වර්ධනය වෙනවා, ඒකාග්‍රතාවයේ වර්ධනය වෙනවා. හිතේ නිකන් කය නොදැනී යනවා වගේ පටන් ගන්නවා, කය සැහැල්ලු වෙනවා. අන්න හිත ටික ටික ඒකාග්‍ර වෙන්න පටන් ගන්නවා. එහෙම ලක්ෂණ පහළ වෙනවා නම් අන්න තේරුම් ගන්න තියෙන්නේ අන්න හිත ටික ටික දැන් නම් එකඟ වෙනවා. ඉස්සෙල්ලා තරම් නම් දැන් හිත පිට දුවන්නේ නැහැ. දිව්වත් ආපහු ඉක්මනටම එනවා. අන්න මේ තමන්ට යෝගාවචරයට හඳුන ගන්න පුළුවන් අන්න දැන් භාවනාවේ වර්ධනයක් තියෙනවා කියලා. ඊට පස්සේ ඕකත් උනාට පස්සේ තමයි ටික ටික ඔන්න දැන් හුස්ම රැල්ල නිකන් නොපෙනී යනවා වගේ. නිකන් තමන්ට තේරෙන්නේ නම් සතිය අඩු වුණා වගේ. නමුත් සතිය අඩු වීමක් නෙමෙයි වෙන්නේ. හුස්ම රැල්ල පොඩ්ඩක් ඔන්න සංසිඳෙන්න පටන් ගන්නවා. පස්සම්බයං කාය සංඛාරං අසසිසාමිත සික්කති කියලා බුදුහාමුදුරෝ කියනවා. පස්සම්බනේ වෙනවා කියන්නේ හුස්ම රැල්ල සංසිඳෙනවා, තැම්පත් වෙනවා. හැබැයි ඒ තැම්පත් වෙනකොට අපිට නිින්ද යනවා. හුඟක් දිනකොට වෙන්නේ ওই ප්‍රශ්නේ තමයි. හුඟක් වෙලාවට හුස්ම තැම්පත් වෙනවා අපිට නිින්ද යනවා. ඉතින් ඒකත් වලකව ගන්න ඕනේ ඊළඟට. ඉතින් ඒ නිසා දැන් මම හිතන්නේ අපි සාකච්ඡා කරනකොට මම දැක්ක දෙන්නෙක් විතර නිදාගෙන ඉන්නවා. මම ඉතින් එතකොට කොහොමද මේ හුස්ම රැල්ල බලද්දී නිදාගන්න නැතු වෙන්නේ නේද? අපි මේ කතා කරද්දිත් කට්ටිය නිදි. ඉතින් මේ හුස්ම රැල්ල බලද්දී කොහොමත් නිදි. ඉතින් ඒ නිසා තේරුම් ගන්න මේ මෙතෙන්ට ආවේ නිදාගන්න නම් නෙමෙයි. ඒ නිසා ඕන්ට වඩා සුව පහසු ආසන දෙන්නත් එපා. බිත්තියට හේතු වෙලා එහෙම සුව පහසු ආසන ඕන්ට වඩා දෙන්න යන්න එපා. අනිවාර්යෙන් නිදාගන්න පුළුවන්. එනිසා තමන්ගේ ඉරියව්ව සකස් කරගන්න මේ අපි මේ ගත කරන්න හදන්නේ දවස් 10ක කාලයක් නිදා ගන්න නම් නෙමෙයි. එනිසා පුළුවන් තරම් මේ වයසක අය ඉතින් භවනා කරන්න ආවම හරි තියෙන ප්‍රශ්නයක් තමයි යෝක ටිකක් අර සප පහසු ආසනයක් තෝරගන්නව දන්නේම නැහැ විනාඩි 5ක් යනකොට නිදි. එනිසා පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න මේ ගත කරන කාලය ප්‍රයෝජනවත්ව ගත කරන්න. ඇවිල්ලා මේ කාලය අපතේවන්න එපා. මොකද නිින්ද ගියොත් නම් ඉතින් අපේ භවනාවක් වර්ධනය වෙන්නේ නැහැ. ඒ නිසා මේ හිත තැම්පත් වෙනකොට මෙන්න මේ කියන தත්තට ආවනම් පසම්බණේ වෙනවා කියන මෙන්න මේ සංසිඳන தත්තමට ආවනම් එක වෙන්න පුළුවන් අකරතැබ්බයක් තමයි මේ නිින්ද යන එක. ඊට පස්සේ ඉතින් උත්සාහත් වෙන්න ඕනේ කොහොමද මේ සියුම් භාවය තුළ අරමුණ දැන් පෙනෙන නොපෙනෙන ગાණක් තියෙන්නේ මේ සියුම් භාවය තුලත් මෙන්න මේ එකඟ වෙච්ච සමාධිමත් භාවය තුලත් කොහොමද මම අවදියෙන් ඉන්නේ. අන්න මේවාද පුහුණු කරලා ගන්න ඕනේ. මේවා ප්‍රායෝගිකව අපි වඩලා ගන්න ඕනේ. අන්න මේ තාම තැම්පත් වෙච්ච ස්වභාවයක් තියෙනවා. සියුම් වූ හුස්ම රැල්ලක් තියෙනවා. ඒ දිහා හොඳට හිත ඒ දිහාම බලාගෙන ඉන්නවා. ඔන්න අපි කියනවා හිත සමාධිමත් වෙලා. ඔන්න නිකන් අපිට දැනෙනවා නිකන් පා වෙනවා වගේ, නැත්නම් හිත කයම මුළු කයම සැහැල්ලු වෙලා වගේ, හුස්ම රැල්ල විතරයි දැන් මට තියෙන්නේ වගේ, වෙන මොකක්වත් නැහැ. දැන් අර එක්කෙනෙක් කියලා තුණා කිව්තිමුනේ. එයාට දැන් වෙන දෙයක් වැටහෙන්නේ නැහැ. කයත් තියෙනවද කියලා දන්නේ නැහැ. හිත තනිකරම හුස්ම රැල්ල තුළම ඉන්නවා. අන්න හිත සමාධිමත් වෙලා. ඉතින් ওই තත්ත්වයට අපි එන්න ඕනේ. එහෙම හිත තැම්පත් වුණා නම් අන්න අපේ හිතේ ඒ සමාධිමත් භාවය ඊළඟට පාවිච්චි කරන්න පුළුවන් මේ වර්තමාන වශයෙන් පැන නගින විවිධාකාර සංස්කාර ස්වභාවයන් නිරීක්ෂණය කිරීම සඳහා. එතෙන් තමයි අපි ක්‍රමානුකූලව ඊළඟට විපස්සනාවට හැරෙන්නේ. ඉතින් ඒ නිසා එකපාරටම අපිට වේදනාවක් දැනුණා කියලා එකපාරටම වේදනාවක් බලන්න ගියාට ඒ තරම් වැටහෙන්නේ නැහැ හිතේ එකඟතාවයක් නැත්තම්. හරියට නිකන් මොට්ට ආයුධයකින් අපි මොකක් හරි කපන්න යනවා වගේ. නමුත් අපි හොඳට හිතේ එකඟතාවයක් තියෙනවා නම් සමාධිමත් බවක් තියෙනවා නම් අන්න එතකොට අපිට ආයෝධය මුවහත් වෙලා අන්න අපිට ඊළඟට වැඩක් කරන්න පුළුවන්. ඒ නිසා මේ වගේ ක්‍රමපිළිවෙලක් කරහා තමයි ඉස්සරහට යන්න තියෙන්නේ. ඉතින් අපි ටික ටික මේ පිරිස අතරින්ම මේ පිරිස අතරේ ඉන්නවා යම් භවනාවක් වඩපු පිරිසකුත් ආධුනික යෝගාචරිනුත් ඉන්නවා වඩපු පිරිසකුත් ඉන්නවා. ඉතින් අපි ඉස්සරහට ටික ටික මේ අයගෙන් මේ එන ප්‍රශ්න සාකච්ඡා කරනකොට තව තව අපිට මේවැ පීවර වටහා ගන්න පුළුවන්. අපි හින තව ටිකක් ඉස්සරහට යමු. ඉතින් අප මම අද ඉතින් බලාපොරොත්තු වෙන්නේ ටිකක් අර මුල ටිකක් අල්ලලා දෙන්න. ඒ නිසා හැමෝම තමන්ගේ අත්දැකීම් වාර්තා කරන්න. විශේෂයෙන්ම මොකද ඒ කියන්නේ අපිට මේ දේවල් සාකච්ඡා කරන්නේ නැතුව අපි දන්න දේ ඔහේ කරගෙන හිටියා කියලා තේරුමක් නැහැ. ඒ නිසා පොඩ්ඩක් තමන් මොන මොන මට්ටමේදී ඉන්නේ නැත්නම් මොනවාද තමන් වඩන භාවනාවදී ආපු ගැටලු ප්‍රශ්නකාරීತನ මොනවද? සැකමුසුತನ මොනවද කියලා පොඩ්ඩක් ඉදිරිපත් කරන්න අපි ඒකට තමයි මේ කමඨහන් වාර්තාවක් කියලා කියන්නේ. ඒක විශේෂයෙන්ම සඳහන් කරන්න තමන් කොච්චර කාලයක් භවනා කරනවද ඊළඟට වඩපු මූලික කමඨහන මොකද්ද අපි තුමා ආනාපානෙද්ද වැළුවේ ඒකද මම මේ මුලින්ම ඉඳගෙන කරන භවනාවේදී මූල කමඨහනක් වශයෙන් ගත්තේ එහෙම නැත්නම් පිම්බීම හැකිරීමද නැත්නම් ඔන්න ඉරියව්වද කියලා ඒක සඳහන් කරන්න. අන්නට ඒ අරමුණ කොහොමද වැටහුනේ තමන්ගේ හිත පිට ගියාද නැත්නම් මේක හොඳට හිතට බලාගෙන ඉන්න පුළුවන් වුණාද හුස්ම රැල්ලට මොකද උනේ ඔය විස්තර ටික සඳහන් කරන්න. ඔන්න ඒ විස්තර ටික ඇතුළත් කරොත් ඔන්න තේරෙනවා මෙයා දැන් වැඩේට බහැලයි තියෙන්නේ. ඊළඟට අපි තමු ඒවත් පසු කරලා ගියාට පස්සේ අපි ඔන්න සංසිඳුණා සංසිඳුණාට පස්සේ මෙන්න මෙහෙම වුණා කියලා ඉතින් අපිට ඒ වෙච්ච දේවල් ඒ හැටියෙම ලියන්න මේ අනුන්ගේ දේවල් ලියලා වැඩක් නැහැ. තමන්ට වෙච්ච දේ ලියන්න. ඊළඟට මේ ඊළඟට සක්මන් භාවනාව ගැනත් වෙනම ලියන්න. සක්මනේදී කොහොමද තමන් අත්දැක්කේ? කොහොමද තමන් සක්මන් භාවනාවේ යෙදුනේ? හිත පිට ගියාම කොහොමද ආයි අරමුණට ගත්තේ? ආපු ගැටලු සහගත දැන් මොනවද? තමන්ට දැනුනේ කොහොමද? අන්න ඒ දේවලුත් ලියන්න. ඒ නිසා සක්මනයි පරයන්කය ගැන විශේෂයෙන්ම ලියන්න ලියලා මේ අපි කමඨහන් වාර්තාවක් වශයෙන් ඉදිරිපත් කරන්න. එතකොට අපිට ටිකක් ඉස්සරහට යන්න පුළුවන්. ඒ වගේම මේ අනිත් දැන් අනිත් කරන කටයුතු වලදීත් පුළුවන් තරම් නිශ්ශබ්දව තමන් එක්ක ඉන්න උත්සාහත් වෙන්න. ඒ නිසා අනවශ්‍ය කතාවල් වලට යන්නේ නැතුව හිත පොඩ්ඩක් නිහඬ කරගෙන කතාව අඩු කරගෙන මේ දින 10ක කාලයක් ඉතින් අපිට තියෙන නිසා මේකෙන් උපරිම ප්‍රයෝජනය ගන්න උත්සාහත් වෙන්න.
ස්වාමීන් වහන්සේ මම තාම භාවනා කරන්න අරගෙන මාස 5ක් වගේ.
හරි.
දැන් ආනාපාන සතිය කරනකොට නාසිකාග්‍රේ වදින විදිය තමයි මුලින් බලන්නේ. ඒකේ මුල මැද අග කියන ටික බලන්න පුළුවන්.
හරි.
ස්වාමීන් වහන්සේ දැන් මුල් කාලෙදී විනාඩි 20ක වගේ පුළුවන්කමක් තිබුණා හිත පිට ගියාට සැරින් සැරේ මුල මැද අග මේ ආනාපානෙ බලන්න. දැන් ඒ කියන්නේ විනා බොහොම ඉක්මනටම සිටි විලිවලට එනවා.
සිටි විලිවලට එනවා. ඒ කියන්නේ පිට යනවා.
ඔව්.
ටිකක්
ඒ කියන්නේ ආනාපාන කියන්නේ ආනාපානෙ බලනකොට ඉක්මනින්ම නිකන් ගෙවිලා වගේ යනවා කියලා හිතෙනවා.
ඒ කියන්නේ හුස්ම නැල්ල සියුම් වෙනවද?
ඔව්.
හරි.
ඊට පස්සේ සිටි විලිවලට එනවා. එහෙම ටිකක් කළා යනකොට ගැස්සෙනවා.
හරි.
සරින් සරේට.
හරි. දැන් ඒවනම් වෙන්න පුළුවන් දේවල්. ඒ කියන්නේ අපේ හිත ඒකාග්‍ර වෙනකොට පුංචි පුංචි වෙයි ගැස්සෙන වගේ දේවල් නැත්නම් කූඹි දුවනෝ වගේ දේවල් සමහර නිකන් කෙල වුණනෝ වගේ දේවල් මතුවෙනවා. ඒවා සාමාන්‍ය දේවල්. ඒක ප්‍රශ්නයක් කරගන්න දෙයක් නැහැ. ඒ කියන්නේ කාලයක් යනකොට ඒවා සම්පූර්ණයෙන්ම මගහැරෙනවා. මුලදී ඉතින් ආවා නිකන් අපිට දැනෙන්නේ මේ දෝ කරදරයක් වුණා වගේ. නමුත් දැන් අරමුණ සියුම් වෙනවත් එක්ක අපි තේරුම් ගන්න තියෙන්නේ මේ සියුම් අරමුණේ ඉන්නවා කියලා කියන්නේ හිතේ ඒකාග්‍රතාවේ වර්ධනය වෙනවා. එතකොට අන්න අර වගේ පොඩි පොඩි මේ කියන්නේ දැන් ඔය ඔළුවේ විශේෂයෙන්ම නලියනෝ වගේ දෙයක් වගේ නැත්තම් මේ කරන්ට් එකක් ගදනෝ වගේ ලොකුවට නෙවෙයි මම මේ කියන්නේ. බොහොම සියුම්ව යම් යම් දැනීම් එන්න පුළුවන් ඒවා එච්චරම ගැටලුවක් කරගන්න අවශ්‍ය නැහැ.
එතකොට සමනන් සිතිවිලි වල හැම දිගටම
දැන් මේ යන්න එපා. ඒ කියන්නේ සිතිවිලි එන්න පුළුවන් හැබැයි ඒවායේ කියන්නේ තාම ඒ කියන්නේ සිතුවිලි දිහා දැම්ම බලන්න යන්න එපා. මොකද පැටලෙන්න පුළුවන්. ඒ කියන්නේ චිත්තානුපස්සනාවට යනවා කියන මට්ටම දැම්ම යන්න එපා. දැනට පුළුවන් තරම් මේ ආස්වාද ප්‍රසආසයත් එක්කම ඉන්න. පුළුවන් වෙලා දැන් මේ හැබැයි ආස්වාද ප්‍රසආසයත් හරිම සියුම් වෙලා තියෙන්නේ. ඒ සියුම් ආස්වාද ප්‍රසආසයේ වැටෙන වෙලාවට ඒක තුලත් එක්ක ඉන්න. අනිත් වෙලාවෙදි දැන් ඔය يعني අරමුණ දැන් සියුම් වේගන යනවා. අපි තේරුම් ගන්න තියෙන්නේ සියුම් අරමුණක දැනුවත් වෙන එකද අමාරු ගොරෝසු අරමුණක දැනුවත් වෙන එකද?
ගොරෝසු අරමුණක දැනුවත්
අමාරු
සමහර සියුම් අරමුණ
දැන් මුලින් අපිට තියෙන්නේ ගොරෝසු අරමුණක් ගොරෝසු අරමුණ තේරෙනවා ටක් ගාලා. නමුත් දැන් ඔන්න අරමුණ සියුම් වෙනකොට ටිකක් අමාරුයි. මොකද දැන් හැබැයි ඒ සියුම් අරමුණේ දැනුවත් වෙන්න නම් අපේ සතියත් අන්න තියුණු වෙන්න ඕනේ. හොඳ තියුණු සතියක් තියෙනවා නම් හිතේ හොඳ ඒකාග්‍රතාවයක් තියෙනවා නම් පමණක් තමයි මෙන්න මේ සියුම් අරමුණකත් ඉන්න පුළුවන්. ඒ අභියෝගය තමයි අපිට ඔය හම්බ වෙන්නේ. ඉතින් අපි හැබැයි ඉතින්දී හිත පිට යනවා තාම. මොකද තාම අර හිතේ ඒ දැන් අරමුණ සියුම් වුණාට ඒ සියුම් භාවයේ පවත්වන්න පුළුවන් තරම් සතිය තාම තියුණු වෙලා මදි. එතකොට හිත පිට යනවා. හැබැයි ඉතින් මේක නැවත නැවත කරනකොට මේ තත්ත්වයට ගන්න පුළුවන්. එහෙනම් පොඩ්ඩක් උත්සාහත් වෙන්න. කොහොමද දැන් මේ අරමුණ නම් සියුම් වෙලා තියෙනවා හිත පිට යවා ගන්න නැතුව මේ අරමුණ දිහා බලන්නේ කොහොමද?
ඒ කියන්නේ සමිනන් සියුම් වෙච්ච වෙලාවෙත් ඒක දිහා බලාගෙන
අනිවාර්යයෙන්ම. ඔව්. දැන් ඕකේ තව පොඩ්ඩක් උදව්වක් ගන්න පුළුවන් සක්මනේදී. සක්මනේදී කොහොමද දැනෙන්නේ?
ඔව් ස්වාමිනෝ සක්මනේදී සාමාන්‍යයෙන් පෑයක්යි පෑකමාරයි අතරමම සක්මන් කරනවා.
හරි.
ඒකේ මුල ඉඳන්ම ඔසවනවා, ගෙන යනවා, තබනවා විදිහට තමයි දැන්
කරන්නේ.
ඔව්.
මෙනෙහි කරනවද?
ඔව් මෙනෙහි කරනවා. මේ කියන්නේ ලණු පැදුර නම් ලණු පැදුර වදන විදිහ ඒ ටික ඔක්කොම බලාගෙන යනවා.
හරි.
විනාඩි 20ක් විතර ගිහිල්ලා මම ටිකක් හිමින් ගියා බලන්න.
හරි.
එතකොට හිත පිට යන ප්‍රමාණය වැඩි වුණා.
වැඩි වුණා. දැන් ඉතින් කියන්නේ හිමින් යාමටම වඩා ඔතන ඊළඟ පියවරක් වශයෙන් කරන්න තියෙන්නේ පුළුවන් ද කියලා අර ඔසවනවා, ගෙනියනවා, තබනවා කියලා කියන්නේ නැතුව යන්න පුළුවන් කියලා බලන්න. මෙනෙහි කිරීම නතර කළා යන්න පුළුවන් කියලාත් බලන්න.
දැනීම
පමණක්.
දැනීමෙන් තමයි සමින්නන්සේ.
දැන් කියන්නේ ඔසවනකොට ඔසවනවා කියලා හිතින් කියන්නේ නැද්ද?
නෑ.
ඒක නම අන්න හරි. එතෙන්ද දැන් එහෙමනම් හිත බොහොම නිශ්ශබ්දව තියෙනවා. ඔසවන ක්‍රියාවලිය ගැන දැනුවත් වෙනවා. ගෙන යන ක්‍රියාවලිය ගැන දැනුවත් වෙනවා. තබන ක්‍රියාවලිය ගැන දැනුවත් වෙනවා. දැනුවත් භාවය පමණයි තියෙන්නේ. ඔය තත්ත්වෙන් දැන් යන්නේ.
ඔව්.
හරි. හරි. එතකොට ඔය තත්ත්වේ යනකොට දැන් ටිකක් බලන්න තියෙන්නේ මේකේ මේ කියන්නේ මුලදී අපි දුම් පොළවේ පාදයක් වැදුණා. වැදුනහම කලින් මට දැනුනේ ඔන්න අපි දුම් තදගතියක් විතරයි. හැබැයි මේ තදගතියක් විතරක් නෙමෙයි තියෙන්නේ. දැන් මේ ටයිල් එකක කකුල තිබ්බහම මේ තද ගතිය කියන එක එකක් විතරයි. දැන් මේකේ සමහරවිට සියුම් ගතියකුත් තියෙනවා. සිනිඳු ගතියකුත් තියෙනවා. ඊළඟට මේකේ අපිටම සිසිල් ගතියකුත් තියෙනවා. ඉතින් ඔය ඔක්කොම ටික අල්ලගන්න බලන්න ඕන. මේක අර මුලින් දැනුනේ එක ධාතු ලක්ෂණයයි තිතර ඉස්සරහට ආපු ප්‍රධාන ලක්ෂණය. මේකේ ඊට වඩා දේවල් තියෙනවා. ඒ නිසා අන්න ඒ ලක්ෂණ ටික බලන්න යන්න ඒ ලක්ෂණ ටික බලන්න යනකොට ඉබේටම ටිකක් සක්මන හෙමින් සිද්ධ වෙවි. ඒක ගැටලුවක් නෑ.
ඉබේටම.
ඒක නෑ. තමන් නිකන් වේගය අඩු කරා කියලා තේරුම් ගන්න. ඒ වෙනුවට කරන්නේ මේ ලක්ෂණ වැඩියෙන් බලන්න උත්සාහත් වෙන.
ලක්ෂණ බලනකොට ඉබේම හෙමින් යැවෙනවා.
හෙමින් යැවෙවි. බලන්න. දැන් මම කියන්න බෑ. ඉතින් උත්සාහ කරලා බලන්න මේ ලක්ෂණ බලන්න පටන් ගත්තාම හයියෙන් යන ගමන් බලන්න පුළුවන්ද? අර පවත්තුපු වේගයෙන් යන ගමන් යන විදිහටම බලන්න පුළුවන්ද? නැත්නම් පොඩ්ඩක් වේගය අඩාල කරාමද මේක වැඩියෙන් පේන්නේ? තමන් පරීක්ෂා කරලා බලන්න. ඒක වැරද්දක් නෑ.
එතන අන්තිම ප්‍රශ්න ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේ මේ ගොඩක් වටපිටාව ගැන මට එච්චර කල්පනාව එන්නේ නැහැ. ඇස් දෙකින් බලන එකවත් ඇහෙන එකවත් සිතිවිලි වල තමයි ඒකෙත් අර
ගැටලුව තියෙන්නේ. දැන් එතකොට මේ ඇස් දෙක කොහෙද යොමු කරගෙන යන්නේ? ඇස් දෙක වහගෙනද යන්නේ?
නෑ.
හරි. ඇස් දෙක අරගෙන යන්නේ. හැබැයි කියන්නේ හුඟක් ළඟ බලාගෙන දයන්නේ ඈත බලන් දයන්නේ?
නෑ. අඩි 6ක 7ක.
හරි. ඒ ගන්න හොඳයි. හොඳයි. ඒක ගැටලුවක් නැහැ. ඉතින් සිතිවිලි ටික කියන්නේ දැන්ම අපිට සිතිවිලි එක මේ යන්න අමාරුයි. දැන් තියෙන සිතිවිලි ගැන දැන් ප්‍රමාණිකෝලව අපිට කියන්නේ ඉස්සරහට සිතුවිලි දිහා බලන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. නමුත් සිතුවිලි දිහා බලන්න යන්න කලින් සතිය දිනු කරගන්න ඕනේ. සතිය දිනු කර ගැනීම සඳහා මුලින් අපිට මේ කායानुපස්සනාවට යන්න තියෙනවා. දැන් මේ යෙදෙන්නේ කායानुපස්සනාවේ. ඒ නිසා හොඳට මෙන්න මේ දැන් මේකේ දේ කළා බලන්න. හොඳට අන්න අර විස්තර බලනකොට සිතුවිලි අඩු වේවි. විස්තර බලද්දි සිතුවිලි අඩු වේවි. කළා බලලා මට ආයි කියන්න විස්තර බලන්න බැහැ සිතුවිලි යනකොට. ගාසිතුවේ එනවා නම් විස්තර බලන්න අමාරුයි. බැලෙන්නේ නැහැ. නමුත් හොඳට මේක බැහැලා විස්තර බලනවා කියන්නේ පිටුරු වලට යන්න වෙලාවක් නැහැ හිතට. ඒ නිසා ඒ දේ කරන්න. හොඳට තව තව මේක විස්තර බලන්න ගන්න තමන්ට නොදැනිච්ච දේවල් දකින්න උත්සාහත් වෙන්න. කියන්නේ පාදයක් වුණත් එක පාට මුළු පාදෙම වදිනව නෙමෙයි පොළවේ. හිතේ මුලින් ඔන්න විලුඹ වදිනවා, ඊට පස්සේ මැද ප්‍රදේශයේ වදිනවා, ඊළඟට ඇඟිලි වදිනවා. ඇඟිලි වලත් ඇඟිලි පහම එකට වදිනවත් නෙමෙයි. මේක යම් යම් එක එක ඇඟිල්ල එක එක වෙලාවට වදින්නේ. ඒවා පව බලන්න උත්සාහත් වෙන්න. මේ වගේ අර මේකේ තව තව විස්තර දැක ගන්න උත්සාහත් වෙන්න. එතකොට අන්න හොඳට තව තව හිත ඒකාග්‍ර වෙනවා. ඒ වගේම අර සම්පජඤ්ඤය කියලා මේවැය ගැන හොඳට සියුම් විස්තර දැක ගැනීම තව තීව්‍ර වෙනවා. අන්න එතකොට තව තව හිත එකඟ වෙනවා. එතකොට හිතුවේලි තව අඩු වේවි. වැඩිම හරහා. හොඳයි. පෙරවසන්න.
ස්වාමීන් වහන්සේ මම මේ ධාතු මනසිකාරයේ වඩන එක ප්‍රශ්න තුනක් ඉදිරිපත් මේ අත්දැකීම් තුනක් ලැබුණා කියලා දෙවුව මට එකකට උත්තරයක් ලැබුණ නැති නිසා මම හිතුවේ
මොකක්ද දන්නේ
කතා කරනවා සමිනන්ත මට භාවනා කරනකොට ටිකක් වෙලා යනකොට ඔළුව නිකන් තද වෙලා වගේ ඔළුව හිරිවැටිලා වගේ එකක් වෙනවා
හරි
එතකොට ඒ ඔළුව හිරිවැටිලා ඊට පස්සේ කියන එතන කරන්ට් එකක් යනවා වගේ ඔළුවට කරන්ට් එකක් වදිනවා වගේ එහෙම එකක් දැනෙනවා ඉතින් ඒක තුල ඉන්න ගමම්ම තමයි මම අර භාවනා කරලා අර වතුර වගේ එක පැත්තක් ඔගේ තෙමිල වගේ දැන්නේ අනිත් පැත්ත නිකන් අර සත් එක්ක ගුලි ගහලා ඉඳලා පාට නැගිට්ටා වගේ ඒකකුත් දැනුනේ
ඔව් නෑ වැරදක් නැහැ අර පොඩක් ඔළුවේ තද ගතියක් එනකොට සමානට ඕක උගාක් වර්ධනය වුණොත් ඔළුව කැක්කුමට වගේ යන්න ඉඩ තියෙනවා එහෙම කැටලුවක් වෙලා තියෙනවද නැත්නම් පොඩි තද ගතියක් විතරද තාම දැනෙන්නේ
සමහරවිට මට පැහැදිලි වුණේ නැහැ
කි. ඒ කියන්නේ ඔළුවේ තදගතිය.
එහෙමයි.
ඒ කියන්නේ ඔළුව කැක්කුමක් වෙන තරමට වර්ධනය වෙලාද නැත්නම් සියුම් තදගතියක් විතරද?
පොඩි නිකන් ඉස්සෙල්ලම නිකන් පොඩි රිදිල්ලක් එනවා. ඒක නැති වෙලා යනවා. ඒ වෙලෙම නැති වෙලා ගිහිල්ලා ඊට පස්සේ මුළු ඔළුවම නිකන් තද වෙලා නිකන් හිරිවැටිලා වගේ දැනෙනවා. ඊට පස්සේ
පොඩ බලන්න සමහරවිට එකක් තමයි ඉරියව්ව ගැන බලන්න. ඉරියව්ව ගාක් පහසු නැත්නම් කායික වශයෙන් තියව වෙහසක් තියෙනවා. අනිත් එක තමයි අපි අරමුණ දිහා මේ කයේ කොහේ හරි ওই අරමුණක් දිහා බලනකොට අනවශ්‍ය දේ නෑ හිර කළා, තද කළා, බොහොම බැරෑරුම් කරලා බලන්න ගියොත් ඒත් ওই වගේ දේවල් වෙනවා. ඒ නිසා පොඩ්ඩක් අරමුණ නිරීක්ෂණය කරද්දී බොහොම සැහැල්ලුවෙන් නිරීක්ෂණය කරන්න. හිත සැහැල්ලුවෙන්, හිත බොහොම මාධ්‍යස්ථව තියාගෙන සැහැල්ලුවෙන් නිරීක්ෂණය කරනවද කියලාත් බලන්න. කියන්නේ අපි මේ අරමුණු නිරීක්ෂණය කරද්දී අරමුණ දිහා බලනකොට හිතේ තියෙනෝනේ හරි ලස්සන සමබරතාවයක්. ඒ සමබරතාවයෙන් නැතුව අපි නිකන් හිර කරගෙන තද කරගෙන දඬු අඬුවට අල්ලලා අපි එකක් හරි කරන්නේ. අන්නේ වගේ කරන්න ගියොත් එහෙම ඔළුව තද වෙන්න පුළුවන්, හිර වැටෙන්න පුළුවන් ඔයගේ ප්‍රශ්න එනවා.
භාවනා කරනකොට මම හොඳට බැලුවා මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මම අර ඇඳේ වාඩි වෙලා ඉඳගෙන net එකක් දාලා net එකේ පිටිපස්ස ඔළුව ගෑවිලා තිබුණා. ඒකද කියලා.
ඒ වගේ මොකක්වත් ගෑවෙන්න නම් බෑ. මුළු කයම නිකන් නිදහස තියෙන්න ඕනේ. يعني කොහේ හරි ඇඟ ඇතිල්ලෙනවා නම් එතෙන්දී බාධායි. එහෙනම් අපි වාඩි වෙනවහමත් අපේ ඇඳුම් පවා කොහේ හරි හිර වෙලා තද වෙලා තියෙනවා නම් අනවශ්‍ය විදිහට පොඩ්ඩක් සකස් වෙන්න ඕනේ. يعني අපේ කයේම කොහෙට හරි වාඩි වුණාට පස්සේ මම මේ භාවනා පටන් ගන්න කලින් නිකන් පරීක්ෂා කරලා බලන්න මුළු කයේම කොහේ හරි අපේ අවධානය පැහැර ගන්න ගතියක් තියෙනවනේ. يعني අපි තුමු කොහේ හරි අපේ ඇඳුම තද වෙලා තියෙනවා. එතකොට ටක් ගාලා එතෙන්ට අවධානය යනවනේ. එතකොට එතන සකස් කර ගන්න ඕනේ. එතන සකස් කරගත්තට පස්සේ මුළු කයටම සම අවධානයක් යොමු වෙනවනම් අන්න ඒ සුදුසුයි. පටන් ගන්න සුදුසුයි. එතෙක් අපි පොඩ්ඩක් මේ හෙට මෙහෙට වෙලා මේ ඉරියව සකස් කරලා තමයි වාඩි වෙන්න ඕනේ. දැන් කොහේ හරි ඔයගේ ගෑවෙනවා නම් ඒකත් ප්‍රශ්නයක් නම් තමයි. ඒ ඔක්කොම අයින් කරගෙන බොහොම කය තියෙනවනේ බොහොම නිරුපද්‍රිතව. බොහොම සැහැල්ලුවෙන් තියෙනවනේ. හැබැයි ඒ කියන්නේ වෙලා තියෙන හිත සමාධිමත් වුණාම හිතේ සමාධිමත් භාවයේ ඒකාග්‍රතාවය වර්ධනය වුණාම මේ පුංචි දේවල් දැඩිව දැනෙනවා. සමාධිමත් හිතේ ලක්ෂණය තමයි යෝග. පුංචි සියුම් අරමුණ බොහොම දැඩිව දැනෙනවා. ඒ නිසා මේ ඇතිල්ලන එක වුණත් ප්‍රමාණවත් ලොකු ඇතිල්ලීමක් වශයෙන් තේරෙන්න. හිත එකඟ වුණාට පස්සේ මුලදී අපිට ඒක නිකන් ලාවට දැනීමක් තියෙන්නේ. නමුත් භවනාව හරහා හිත හොඳට එකඟ වුණාට පස්සේ මේක තදට දැනෙන්න පුළුවන්. ඒසයි ඒකත් පොඩ්ඩක් සකස් කරගන්න. ඒක එකක්. අනිත් එක තමයි වීරය යොදනකොට වීරය කොහොමද යොදන්නේ? උගා බර කළා හිර කළා යොදනවද? නැත්නම් බොහොම සැහැල්ලුවෙන්ද මේ අරමුණ දිහා බලන්නේ? ඊළඟට මේවා දිහා බලන්න කලින් ආනාපාන සතිය වගේ මොකක් හරි දෙයක් වඩලා දෙන්නේ.
එහෙම සම්මතයි. විනාඩි 10ක් විතර ආනාපාන වැඩුවම ඇති කියලා වහන්සේගෙන් උපදෙස් ලැබුණා කියලා.
හොඳයි. එතකොට දැන් ඒ කියන්නේ විනාඩි 10ක් ගියාට පස්සේ හුස්ම රැල්ල මොන වගේද දැනෙන්නේ?
මම විනාසී හිත හොඳටම එකඟ වුණාට පස්සේ තමයි මම ඒක කරන්නේ.
ඒ කියන්නේ අතෙන්ට යන්නේ. අර දෙය බලන්න යන්නේ.
එහෙමයි.
හරි. එතකොට එකඟ වුණාම කියලා කියන්නේ ආස්වාද ප්‍රසආසය දැන් හුඟක් සියුම් වෙලාද කියන එකට.
එහෙමයි සම්මාස. ඒක ගන්න සාමාන්‍ය ආලෝක එහෙම පහළ වෙලා ඒවත්.
ආ ඒවත් තියෙනවා. ඒවත් තියෙනවා. හිත එකඟ වෙලා තියෙනවා. ඊළඟට ඒ தත්ත්වේ පවත්වන්නත් පුළුවන්. ඒ කියන්නේ අපි දැන් මේවා බලන්නේ නැතුව හිටිය කියලා. එතකොට මේ ආනාපානේ ඒ විතත්ත්වයෙන් පවත්වගෙන යන්නත් පුළුවන්.
එහෙම පුළුවන්.
හරි. එහෙමනම් හරි. එහෙමනම් වර්ධන්නේ
නැහැ. සමහරවිට ගොඩක් අර මම කල්පනා කරේ මම රෑ වෙලාවක් මේ භාවනා කරන් තෝරගෙන තියෙනවා.
අහහ.
රෑ දෙකේ ඉඳන් උදේ 6 වෙනකම් ඒ අතර පැය 4ක් වුණා. පැය 3ක් වගේ මම භාවනා කරා.
එක දිගට වාඩි වෙලා?
එක දිගට ඉන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. පැය එතන පැය 3ක් වගේ පැයක් කරලා ඊට පස්සේ තේ ටිකක් බොන්න යනවා. ඒ වගේ එහෙම කරන්නේ. එක දිගටම
මාරු කරගන්න. ඉරියව් මාරු කරගෙන කරන්න. ඒ කියන්නේ පැයක් ඉඳගෙන කරනවා. ඊළඟට ආයෙ තව පැයක් සක්මනක් කරනවා. ආයෙ තව පැයක් ඉඳ ගන්නවා. ආයෙ තව පැයක් සක්මනක් කරනවා. මේ වගේ අර පොඩ පොඩ මේ සමබර කිරීමක් කරන්න. අනිත් එක තමයි භවනා කරද්දී කයට විශේෂයෙන්ම නිින්දක් අවශ්‍යයි. ඒ නිසා මේ භවනා කරනවා කියලා නිදි වරාගෙන භවනා කරන්න යන්න එපා.
නෑ ස්වාමීන් වහන්සේ කලින් නිදා ගන්න ඕන. 9:00 විතර නිදාගෙන
2:00
විතර අවදි වෙනවා.
කමන්නේ. ඒක නම් වරදක්
නෑ. 1:00 විතර අවදි වෙලා 2ට තමයි භාවනා කරන්නේ.
පැය කීයක් තියෙනද එතකොට?
පැය 4ක් විතර නිදා ගන්න.
ඒ කියන්නේ අපිට කියන්නේ කෙඩෙත්තු ගතියක් දැනෙනවා නම් අපි නැගිට්ටට පස්සේ නිකන් අර නැවුම් ගතියක් නැතුව කෙඩෙත්තු ගතියක් දැනෙනවා නම් කයේ ඒ කියන්නේ නිින්ද මදි.
මොකුත් මෙහෙම දැනෙන්නේ නැහැ. ඒක පුරුදු වෙලා.
පුරුදු වෙලා නම් ගානක් නැහැ. ඒක නම් ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ අපිට ඒ කියන්නේ අවශ්‍ය වෙනවා කායික වශයෙන් දැනෙන නිරෝගීතාවයක්, කායික වශයෙන් දැනෙන සැහැල්ලු බවක්, කයෙන් ලොකු අනුග්‍රහයක් අවශ්‍යයි මේ වැඩේට. ඒ නිසා අපි ඔය කය ගැන ටිකක් සැලකිලිමත් වෙන්න ඕනේ. මේ කය මගේ භවනාවට උමනා කරන සහයෝගය ලැබලා දෙනවද? මේකට අවශ්‍ය කරන නිින්ද ලැබිලාද? උමනා කරන ආහාර ටික ලැබිලාද? උමනා කරන නෑම ආහාර මේ වගේ දේවල් ලැබිලාද? කය පිරිසුදුව තියෙනවද? මේ ඔක්කොම බලපාන ඇත්තට. අපේ කය හොඳට පිරිසුදුව තියෙන්න ඕනේ. මේ නිරෝගීව තියෙන තරමට වඩා හොඳයි. ඉතින් ඔය වගේ මුගක් සාධක හරහා තමයි භවනාව වර්ධනය වෙන්නේ. දැන් බලන්න මේ කියන්නේ මෑණියන්ට හුරු වෙලා තියෙනවා නම් මේ ප්‍රමාණය නිින්ද ප්‍රමාණවත් කියලා හිතනවා නම් ඒක වරදක් නෑ. කායික වශයෙන් කෙඩෙත්තු ගතියක් වෙහෙසක් දැනෙන්නේ නැත්නම් ඒක වරදක් නෑ.
මොකක්ද කියන්නේ සෝමනස්
මොකද
කියන්නේ සෝමනස් යට ධාතු මනසිකාර කරනකොට මම බය වුණේ අර රෑ වගේ නිසා කවුරුත් සද්ද
නැති නිසා නෑ ඉතින් ඔය
ලව් කරපු නිසා මට එකපාරට අර සතෙක් ඇඟ ඇතුලේ දඟලනවා වගේ එක
ඔව් නෑ ඕ වෙනම් ඉතින් මේ ධාතු ලක්ෂණ විවිධාකාරයෙන් නිරූපණය වෙනවා. ඒ කියන්නේ ඒ වෙනම් පාලනයක් නැහැ. අපි ටික ටික ඉතින් හිත තේරුම් ගන්නයි තියෙන්නේ. දැන් මෙතන තියෙන සම්පූර්ණ ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ධාතු ක්‍රියාකාරීත්වයක් මෙතන තියෙන්නේ. ඒ ධාතු ක්‍රියාකාරීත්වය එන්න එන්න හොඳට ප්‍රබලව වැටහෙන්න ගන්නවා. වැටහෙන්න ගන්නකොට දැන් ටික ටික මෙන්න මේ දැන් මෑණියන්ට තේරුණා වගේම මේක දැන් පාලණයෙන් තොරයි වගේ දැන්. දැන් බලාපොරොත්තු වෙන්නේ නැහැ නේ මේක මේ වගේ දඟලයි කියලා. මේ වගේ මේ සිසිල් ගතියක් දැනේ කියලා බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් අන්න පෙන්ලා තියෙනවා. මොකද ඒවා අපිට අයිති නැහැ. අපි අපේ පාලණයෙන් තොරයි. අපි බලාපොරොත්තු වෙන දේ නෙමෙයි ඒගොල්ලෝ පෙන්වන්නේ. අන්න ඒව හරහාමයි අන්න අපිට අනාත්ම ස්වභාවයක් වැටහෙන්නේ. අපි අනාත්මයි අනාත්මයි කිය එකේ හිතේට වැඩක් නැහැ. මොකද්ද මේ ඇත්ත වශයෙන්ම අනාත්මයි කියලා කියන්නේ. අන්න ඔය පෙන්ලා තියෙන ධාතුන් විසින්ම පෙන්ලා තියෙනවා. මේ මම කියන් හිටියට මේ කය මගේයි කියලා ඔන්න මේ මම ඒවා හිතේකට ගණන් ගන්නෑ මම මට ඕන විදිහට වැඩ කරන්නේ කියලා අන්න කය පෙන්නනවා ධාතුන් පෙන්නනවා ඒගොල්ලන්ගේ හැකියාවත් දැන් ඒගොල්ලෝම වැඩ කරන්නේ ඒගොල්ලන්ටම ආවේනික විදිහටයි කියලා ඒගොල්ලෝ පෙන්වන්න ගන්නවා ඉතින් අපි අපිට තියෙන ඉතින් මධ්‍යස්ථව ඉතින් බලන්නේ තියෙන්නේ ඒ බලන් ඉඳීම හරහා තමයි මේ ප්‍රඥාව වර්ධනය වෙන්නේ මේවා මේ මෙතෙක් කාලයක් මම මගේ කියන් හිටියා මෙතෙක් කාලයක් මේ කය මගේ කියාගෙන මම මේක රැකගෙන මේ ගැන ආඩම්බර වෙලා මේ ගැන මාන්නයක් ඇති කරගෙන මේ වගේ විවිධාකාර දේවල් මම කරන් හිටියා මෙන්න දැන් කයේ වැඩි මෙන්න දැන් කය පෙන්නවා එයාගේ සත්‍ය ස්වභාවය ඒකෙන් දැකගනිමින් යන්නයි තියෙන්නේ හොඳයි
ස්වාමීන් වහන්සේ දැන් භාවනා කරන ඒ ධාතු මනසිකාරයේ වඩන ගමන්
හරි
ඒ භාවනා කරන ගමන් මට ඇඟේ වෙන වෙන වේදනා රිදීම් එත
දැන්
මම මේකත්
මෙහෙ කරන්න ඕන කමක් නැහැ කියන ඒවා එනකොට ඒවා දිහත් බලන්න දැන්. කියන ධාතු මනසිකාරයයි වේදනානුපස්සනාවයි හරි ළඟ තියෙන්නේ. ඒ නිසා ඒකේ වරදක් නැහැ. ඒ නිසා ඒ එන දේවල් දිහා බොහොම මධ්‍යස්ත හිතකින් එකඟ වෙච්ච හිතකින් බලන්න ගන්න. අපි තමු වේදනාවක් දැනුණා. එතෙන්ට හොඳට හිත යොමු කළා. මෙතෙන්දි මොකද්ද සිද්ධ වෙන්නේ? දැන් මෙතන පරීක්ෂණයක් අතරම මේ කරන්නේ. දැන් මේ විවිධාකාර වේදනා ස්වභාවයන් මතුවෙනවා. මේ දිහා හොඳට එකඟ වෙච්ච හිතක් පාවිච්චි කරමින් නිරීක්ෂණය කරනවා. මේ වේදනාවන් කොහොමද හටගන්නේ මේක කොහොමද වෙනස් වෙන්නේ දැන් මෙතන තියෙන තනි එක කුට්ටියක් වගේද නැත්නම් තව වෙනස් විදිහකටද මෙතන තියෙන්නේ කියලා අන්න හොඳට පරීක්ෂා කරලා බලනවා එහෙට මෙතන දාලා බලනවා හොඳයි එහෙනම් අදට අපි එහෙනම් නතර කරමු මම බලාපොරොත්තු වෙනවා හෙට මේ පින්වතුන් තව දුරටත් තමන්ගේ භාවනා කටයුතු හොඳින් කරලා එතකොට තමන්ගේ අත්දැකීම් ඉදිරිපත් කරන්න එතකොට අපි තව දුරටත් ටික ටික ඉස්සරහට යන්න පුළුවන් ඉතින් තමන් වෙන වෙන භවනා ක්‍රම කරගලා තිනවන නම් ඒවා උනත් ප්‍රශ්නයක් නැහැ මේ හැබැයි අපි මූලිකත්වයේ දෙනවා සතිපට්ඨානය දියුණු කිරීම කියන මේ භවනාවට මෙතනින් අදහස් වෙන්නේ අනිවාර්යයෙන්ම සියලුම දෙනා අනිවාර්යම ආනාපාන සතිය වැඩි යුතුයි අනිවාර්යම පිම්බීම හැකිරීම භවනා වැඩි යුතුයි මේ කියලා අපි කියන්නේ නැහැ වෙන වෙන දේවල් ක්‍රම වලට පුරුදු වෙලා තිනවන නම් චුට්ටක් ඒකත් ඉදිරිපත් කරලා සමහරවිට ඉතින් හැකියාවක් ලැබෙන්න පුළුවන් ඒ ක්‍රම හරහාත් මේ සතිපට්ඨාන මාර්ගයට යොමු වෙන්න. ඒ නිසා ඒ ගැනත් ඉතින් විවෘත භාවයක් අපි බලාපොරොත්තු වෙමු. එමනම් අද දවසේත් ඉතින් මේ විදිහට සීලයක් සමාදන් වෙලා හැකි පමණ මේ භවනාවේ යෙදෙමින් සතිය සමාධිය ප්‍රඥාව දියුණු කරගනිමින් ඊළඟට ධර්ම සාකච්ඡාවකට සහභාගී වෙමින් අපි රැස් කරගත්තා වූ මේ සියලුම කුසල් අපේ නමින් මිය පරලෝකීය සියලු ඥාති මිත්‍රාදීන් අනුමෝදන් වෙත්වා. සියලු පින් කැමති දෙවියෝත් මේ පින් අනුමෝදන් වෙත්වා. යම්තාක් අසරණ සත්ව පිරිස් මේ පින් බලාපොරොත්තු වෙත්නම් ඒ සියලු දෙනාත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අප සියලු දෙනාටමත් අද දවස පුරා රැස් කරගත් ආ වූ මේ සියලුම කුසල් මේ කරගෙන යන භවනා කටයුතු සාර්ථකව කරගැනීම සඳහාම උදව් වේවා කියලා ප්‍රාර්ථනා කරමු.